දෙක්කද වනස්තුන්ගෙන වැඩසරන් ටිල්ලගේ විසිල්ලයක් එක්ක අපි හැමෝම සාධනය පිළිගන්න. මගේ නම කාලිංග.
මම බුද්ධික.
මම තෙලින.
මම හර්ෂ.
මම සදීප.
ඉන්නවනේ අද නම් මයික් මියුට් කරගෙන කරගෙන බට ළඟට එලා මේ අද ඔක්කොම වගේ ඉන්නවනේ. මලින්ත නැහැ. මලින්තට ඔලුව කැක්කමක් හරි මාක් කරේ. ඉතින් මේ දවස්වල අර මලින්තේ කාලේනේ. අමාරුයි ඉතින්. මේ මොනවාද ඉතින් අලුත් තොරතුරු මේ දවස්වල? හර්ෂණ මල්ලිත් එක තනියෙන් කතා කරගෙන ඉන්නවා. තිල්ලා
තොරතුරු ගොඩක් තියෙනවා. ඉතින් කියන්න බෑ ඒකයි ප්‍රශ්නේ.
ඔව් ඊට පස්සේ බලු කපුටු දාන්නයක් තියෙනවා කියලා ආරංචි සයිසෙන්ස් රාදට.
ඔව් බල්ලේ කපුටු දෙකොල්ලම එනවා.
මේ එහෙනම් ඉතින් අපි එල්ල වැඩන්නේ. මේ ඕක දවල්ටනේ තියෙන්නේ.
නෑ නෑ රෑට
තියෙන්නේ. ඒ එහෙමද අපි දවල්ටනේ
කතා. අපි මේ දවල්ටනේ කතා වුණේ සිරාවට.
දවල්ට කතා වුණේ.
ඔව් දවල් එන්නේ.
නෑ නෑ රෑ.
රෑ වෙලයි.
රෑ රෑ.
දවල් දවල්
රෑ.
රෑ 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 අර දැක්කන රෑ.
රෑ.
එනේ ඉතින් රෑ තනින් ඉඳපන්.
මේ මේ මේක බලන මේක අහනට තේරෙන්නේ
නැහැ මොකක්ද
කියලා. මේ වෙනම අපි පස්සේ කතා කරගමු.
සදීප මේ මොකද කරන්නේ දවස්වල?
මේ දවස්වල ඔෆිස් එකේ නම් ડોකියුමන්ටේෂන් වැඩ කරන්නේ මේ දවස්වල.
මේ දවස්වල අර ලිපිකරු තනතුරක් දීලාද හැමෝම අර පාරින් ඉඳගෙන ඉල්ලන්නේ ඒක හම්බ වෙලාගේ.
අද මේ මොනවාරි හදන එක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. හදපු ડોකියුමන්ට් කරන්න ගියාම තමයි ඊළඟ ප්‍රශ්නේ
තියෙන්නේ. හදන ගමන් ડોකියුමන්ට් එක.
ඒකට අපේ හර්ෂ හදන්නේ නැහැ ડોකියුමන්ට් කරන්නේ නැහැ. කොච්චර වාසනාවන්ත කොල්ලෙක්ද.
නෑ හර්ෂ ඔෆිස් එකේ ડોකියුමන්ට් විතරයි කරන්නේ.
ඒ ඌ කරන්නේ ડોකියුමන්ට් අර එහාට ගෙනියන එකනේ. ඒකට තේච්චරම
මෙහෙට කතා කරා මෙහෙට ගෙනියන්න.
ඉතින් ඒ වගේම අද හොඳ නිවුස් එකක් තියෙනවා නේ බුද්ධික. ඒ ටෙක්කදා 50 සිනේකේ තෑගි දින මොකගේ නම් දැම්මනේ. ඔව්.
කොහොමද හදි දෙකක් විතර ගියානේ වැඩේට.
ඔව් ඒ කියන්නේ ඇත්තනම ලොකු process එකක් තිබ්බා මේ කට්ටිය තෝරන්න. ඇප්ලිකේෂන් ගොඩක් තිබ්බා. ඉතින් කට්ටියව මේ අමාරු වුණා මේ කාට දෙනවද කියලා හොයන්න. ඉතින් අන්තිමට
ගහගෙන
මරාගෙන මේ කට්ටිය ලිස්ට් එක හදලා ඊට පස්සේ ඉතින් ටූල් එකක් මලින් තවල දුන්නා. ඒකට නම් ටික දාලා බටන් එක ඔබලා තමයි ඉතින් කට්ටිය කවුද කවුද කියලා තෝරගත්තේ. ස්කෝලර්ෂිප් දෙන අය ගෙනම් නම් ටික දාන්න මාරුයිනේ. අර බීපු බීම උගුරට එනවා. මොකට නිකන්
මේ ඒකයි මේ ස්කෝලර්ෂිප් දෙන එක තව අපි ෆයිනලයිස් කරලත් නැහැ. මේ ඒක ටිකක් හොයලා බලන්න ඕන වැඩන්නේ කොහොමද නේ?
ඔව්.
අනිත් එක කියමු එහෙනම්නේ. අපි පොස්ට් එකේ දාලා තියෙනවා යුනයිටඩ් කියමුද?
.net පොත් තුන දිනාගත්ත කට්ටියගේ නම් ටික කියමු ඉස්සෙල්ලා. මොනේ බුද්ධික?
ඔව්.
ගායන්ද සමරදිවාකර අපේ chat room එකේ GNS කියලා ඉන්නේ. එයා. ඒක නම් මේ පුදුම ප්ලෑන් කරලා වගේ හම්බෙච්ච එක. මේ ඊළඟට තිලින පළම කුඹරනේ. තිලින ගුණසේකර නෙමෙයි. අපේ තිලින පළම කුඹර කියලා තියෙන්නේ. මයි දන්නේ ලියපු වරදද්දගේ සමායෙන් නම හරියට කිව්වනා. අනිත් එක නා තමයි මදුරංග. මදුරංගගේ සෙකන්ඩ් නේම් එක නම් අපි දන්නේ නැහැ නේද බුද්ධික? මොකද මේ එයා දාලා තිබේ මදුරංග කියලා. ඊට පස්සේ මං අහලා ඇරියා මේ මදුරංගගේ නම මොකද්ද කියලා. ඊට පස්සේ තමයි ආ ඒවල තිබ්බේ මදුරංග අතුකෝරල කියලා. ඉතින් එහෙනම් ඒ තුන් දෙනාට අපේ සුභපැතුම්. ඊළඟට අපේ ලොකුම ත්‍යාගයට පල්ලෙහා ඉන්න ත්‍යාගයනේ Windows 7 Ultimate එක ගොඩක් අයට ඒක තමයි ලොකු ත්‍යාගය. මේ ඒක දිනාගෙන ඉන්නේ අමිල පැතුම්. එයානම් කතා කරලා බොහොම ස්තුතියිත් කිව්වා මේක හම්බ වෙච්ච එක ගොඩක් සතුටුයි කියලා.
ජය වේවා.
ජය වේවා කියලා. ඉතින් හැමෝටම එහෙනම් අපි සුබ පැතුම්. ඊළඟට ස්කෝලර්ෂිප් දිනා ගත්තා ඇයි තාමත් තෝරගෙන යනවා නේද බුද්ධික?
ඔව්.
ඒක ටිකක් පෞද්ගලික තොරතුරු හොයන්න ඕනෙ හින්දා පොඩ්ඩක් කල් යනවා දෙන්නට දෙන්න ඕනේ. ඒ කියපු gifts ඔක්කොම අපිට අනුග්‍රහය දැක්වේ Microsoft .net forum එක මගින්. ඊට අමතරව ස්කෝලර්ෂිප් එකකට අපේ වෙලින්ටන් පෙරේරා මහත්මයා තමයි ස්කෝලර්ෂිප් එකකට දායකත්වය දෙන්නේ. ඉතුරු ස්කෝලර්ෂිප් එක ටෙක් කතා කණ්ඩායමේ. ඊට අමතරව බුද්ධික මේ තවත් මොනවා මොනවද ටෙක් කතා අයට දෙන්න අපි වගේ දේවල් සූදානම් කරමු නේද ඉදිරියේදී.
ඒකයි කලින්ග මේ දැන් මේ කට්ටියට මේ තෑගි දෙන දවසක් තියෙනවා නේද? එදාට අපි මේ ඒගොල්ලන්ව හම්බෙලා මේ කට්ටියවම එහෙම මේ පොඩි හමුවක් තියලා එහෙම දෙන්න බලාපොරොත්තු වෙනවා නේද?
ඔව්. කට්ටියත් එක සෙට් වෙලා කාලා වතුර බීලා මේ වගේ හර්ෂයිත් දන්නේ හර්ෂයට
මිනරල් වෝටර් බෝතල් ගෙන
මිනරල් වෝටර් බෝතල් දීලා මේ වගේ දෙයක් කරමු.
කන්න බොන දේවල් මම එන්නම්.
ඔව්. ප්‍රශ්නයකට යනවද බුද්ධික? නැත්නම් මොන හරි කියන්න දේවල් තියෙනවා?
ප්‍රශ්න ටිකක් ගිහිල්ලා අපි කතා කරමු.
ඔව් ප්‍රශ්නයකට යමුනේ.
නැත්නම් එපා වෙනවා වැඩි.
හර්ෂයට ඉතින් ඉක්මනට යන්න මොනවද තියෙනව නේද?
නෑ අයියෝ අපි ගෙදර
නෙන්නේ. එහෙනම් ප්‍රශ්නයකට යමුනේ.
ඔව්.
ඒ ප්‍රශ්නේ අහලා තින්නේ මෙත්ගමගේ ඔබන්ටුවල වයින් දාලා මේ රන් කරාම වයින් වල පුළුවන් දානවා වින්ඩෝස් වලට එන ගේම්ස් ප්ලේ කරන්න. ඒවා ක්‍රැක් කරන්න ඕන නැද්ද කියලා අහන මේ වයින් වල ප්ලේ කරනකොට. අනිත් එක තමයි මේ උබන්ටු වල උබන්ටු රන් වෙන එච්චර රෑම් ඕන නැති හින්දා වින්ඩෝස් වලදී රෑම් අඩි වෙච්ච ගේම්ස් පුළුවන් දානවා උබන්ටු වල හොඳට රන් කරන්න.
වයින් ගැන කතා කරාම කියන්නේ වයින් එක වැඩි සෙල්ලම් කරන්න එපා. මොකද ගොඩක් බිව්වම අමාරු වෙනවා. ඔලුව එක්කම හැදෙනවා බව උදව් දෙයට.
ඒකට වරත් මතක් වෙයි වයින් කිව්වා.
ඔව් මම දන්නේ නේ බේබත් දැට් එක වගේ මේ මතක් කියන්නේ. ඒක ඉතින් කරන් දෙන්න. ඒ ප්‍රශ්නේ නැත්තරම් පැත්තට ගියොත් එහෙනම් වයින් වල ගොඩක් වෙලාට වින්ඩෝස් තරම් හොඳට ගේම් රන් වෙන්නේ නැහැ නේ තිල්ල.
ඔව් මෙහෙමයි සමහර ගේම්ස් මේ ප්ලේ කරන තත්ත්වෙටම ගන්න පුළුවන්. හැබැයි වින්ඩෝස් තරම් පර්ෆෙක්ට්ම මේ ගේම් ප්ලේ එකක් ගන්න අමාරුයි. වයින් මේ සයිට් එකට ගියා නම් wine.hq.org සයිට් එකට ගියා නම් කලින්ග ඒකේ දෙනවා මේ appdb කියලා එකක්. ඒ කියන්නේ කලින් කට්ටිය මේක ගේම්ස් ඉන්ස්ටෝල් කරලා බලලා ටෙස්ට් කරලා මේක හරියට වැඩ කරනවද, එන errors මොනවද, errors මේ කොහොමද හදාගන්නේ, ඒ වගේ කියලා දාලා තියෙනවා එක එක ගේම්ස් වලට. මේක ගොඩක් වෙලාවට මේ appdb කියන එකට ගියා නම් appdb එකේ ඔයා මේ ප්ලේ කරන්න හදන ගේම් එක සර්ච් කරලා බලුවා නම් එයා අහලා තියෙනවා මේ call of duty NFS shift එක ඊට පස්සේ GTA 4 එහෙම වැඩ කරනවද කියලා. මේ ගේම්ස් හැම එකක් ගැනම විස්තර හුඟක් කලාවට තියෙනවා මේ FDB කියන එකේ wine.hq වල wine.hq.org එකේ උඩ මෙනු එකේ තියෙනවා රතු පාටින්ම දාලා ඇති FDB කියලා. ඒකට ගියා නම් ඒකේ තියෙනවා මේ ඉන්ස්ටෝල් කරගන්න ඕන විදිහත් ඒ වගේ දේවලුත් තියෙනවා මේකේ. මේකේ අර රේටින් සිස්ටම් එකේ තියෙනවා platinum gold එහෙම කියලා. ඒ කියන්නේ platinum නම් හොඳටම ගේම් එක වැඩ කරනවා ඉන්ස්ටෝල් කරන ලේසි ඒ වගේ. ගෝල්ඩ් නම් ඊළඟ ලෙවල් එකේ ඒ වගේ තියෙනවා ලෙවල්ස්. ඉතින් හොඳම වැඩේ ඒකට
මේ බලන්න. මේ අර Windows වල එන experience එක මේ නැතුව ඇති අඩු ඇති නේ.
එන්නේ එන්නේ නැහැ ගොඩක් වෙලාට. මොකද එයා දැන් අහලා තිබ්බනේ මෙතන Windows වල RAM දීලා වැඩ කරගෙන තියෙනවා මේකේ වැඩ කර. එහෙම කියන්න අමාරු ගොඩක් වෙලාට තමන් දාලා තියෙන Linux version එක සහ
VGA drivers
Wine version එක VGA ඒ වගේ ගොඩක් ඒවා මේකට බලපානවා.
ඊළඟට මේ ලක්ෂික ගයාල් අහලා තින්නේ එයාලඟ තියෙනලු Huawei E156G කියන මොඩම් එක අන්ලොක් කරගන්නේ කොහොමද කියලා තමයි අහලා
තියෙන්නේ. Huawei අන්ලොක් කරගන්න පුළුවන් නේද බුද්ධිකර? ගොඩක් සයිට් තියෙනවා නේද? අපි ගිය පාර වැඩසටහනලා දාලා තිබ්බ
ඒ. මම මේ ගොඩක් ඒවා අර ෆෝරම් විදියට තියෙනවා නේ. ඒකේ ත්‍රෙඩ් එකක් තියෙනවා. ඒකට මේ ඉමී එක දැම්මම ගොඩක් වෙලාවට මේ ඒකින් නෑ සපෝට් කරා කියනවනේ අන්ලොක් කෝඩ් එක දීලා. ඒ වගේ එකක් දාමු ඉතින් නේ.
ඔව්.
ඊළඟට සංජීව අහලා තියෙනවා මේ එයා වීඩියෝ එඩිටින් කරනවලු. මේ ඊළඟට එයා පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් ගැනත් දාලා තිනවා Pinnacle කියලා එකක් තිනවා. ඊට පස්සේ Ulead කියන සොෆ්ට්වෙයාර්ස් තමයි පාවිච්චි කරන්නේ. එයා අහනවා මෙයා මේ හදන එඩිට් කරලා හදන වීඩියෝ DVDs මේ කොපි ප්‍රොටෙක්ට් කරගන්න පුළුවන්ද කියලා.
මම හිතන්නේ අපි කලිනොත් ඔය වගේ වැඩ එකක් ගැන කතා කරා බුද්ධික මේ වැඩසටහනකත්. අව මේ DVD කොහොමද කොපිරයිට් කරගන්නේ කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ හදන ඒවා. හැබැයි ඉතින් කියන්න තියෙන එකක් තමයි කොච්චර කොපිරයිට් කරත් කොපි කරන එක්කෙනාට කොපි කරන්න පුළුවන්. මොකද ගොඩක් කෙනා හැමෝම මූවී එකක් මෙන්නේ කොපිරයිට් කරලා තමයි. ඒ කියන්නේ ඇත්තටම මේ ප්‍රොටෙක්ෂන් දාපුවා. ඉතින් ඒ වුණාට හෑන්ඩ් බ්‍රේක් වගේ ටූල්ස් පාවිච්චි කරපන් ටක් ගාලා මේවා රිප් කරගන්න පුළුවන්.
එහෙනම් මේ සජිත් අහලා තිනවා ප්‍රශ්නයක්. එයා මේ Intel dual core 2.5 GHz Foxconn motherboard එකක් තියෙන computer එකකට Windows 7 64 bit එකක් දැම්මලු. එහෙදී XP mode එක ක්‍රියාත්මක වෙන්නේ නැහැලු. RAM එක 1GB කියලා තියෙනවා. එයා අහනවා මේ නැත්තම් වෙනම XP service factory install කරන්න ඕනද කියලා.
මේකේ මේ කලින් කර processor එකේ support කරනනේ virtualization කියන feature එක තියෙන්න ඕනනේ.
ඔව්. Hyper V මොකද සදීප එක Hyper VT නේද?
නෑ ඔව් VTX නේ කියලා තමයි Intel කට්ටිය නම් කියන්නේ.
AMDI වෙන එකක් තියෙනවා V.
ඔව් AMD කට්ටිය තව නමක් කියන කොහමද ඔය hardware virtualization කියන එක තමයි අවශ්‍ය කරන එක නා.
ඔව් අනිත් එක තමයි මේ Windows 7 දාපු ගමන් මේක active වෙන්නේ නැහැ. මේකට download කරන්න කීපයක් තියෙනවා Microsoft site එකෙන්. ඒ ටික download කරාට පස්සේ තමයි මේ ඇත්තටම මේ Windows XP mode එක දාගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ ටිකක් දැම්මද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ Microsoft site එකේ link එක දාමු මොනවා මොනවද download කරගන්න ඕනේ කියලා. ඒ ටිකක් download කරගත්තට පස්සේ තමයි ගොඩක් වෙලාට මේ ටික ඒ කියන්නේ හරියටම XP mode එක වැඩ කරන්න පුළුවන්. අනිත් එක තමයි අර RAM එක නම් මදි 1GB. මොකද virtualization එකට ඒගොල්ලෝ 16GB space එකක් ඉල්ලනවා මේ virtual machine එක ඒ කියන්නේ install වෙන්න. ඊට අමතරව RAM එක minimum 2GB කියලා තියෙනවා. මොකද virtual machine එකට 512 RAM පාවිච්චි වෙනවා.
ඒක නිසා අර මේ Windows 7 64 bit දාන නම් 4GB වලට එහා තියෙන නම් ඕකේ RAM.
ඔව් Windows 64 bit එකයි 32 bit එක අතර අපිට තියෙන වටිනාකම නම් RAM 4GB වලට වඩා වැඩි තියෙනවා නම් 64 bit දාන්න. හැබැයි 32 bit සහ 64 bit අතර security අතින් පොඩ්ඩක් 64 bit එක ඉස්සරහින් ඉන්නවා. මොකද ගොඩක් වෛරස් හරවා මේ හරියට දුවන්නේ නැති නිසා.
මේ Sun virtual box එක කොහොමද දාගන්න පුළුවන් ඉතින් මේ වැඩේ කරන්න නේ.
ඔව්.
හැබැයි මේ දැන් Sun එකෙන් දෙනවද ඒක Oracle virtual box දන්නේ
නැහැ. Sun virtual box කියලා තමයි එන්නේ. ඒක open source එකක් ඉඳලා ලොකු වෙනසක් වෙන එකක් නැහැ.
මේ ඊළඟ ප්‍රශ්නෙට ගියොත් SMS වලින් අහපු එක. මේ එයා phone එකේ mic එක මොකක් හරි වෙලා repair කරගන්න ගියාලු කඩේකට. ඒකෙදි මේ repair කරපු දැනින් එයාගේ phone number එක, ID number එක, phone එකේ IMEI එක ඔය වගේ details ගත්තලු. එයා අහනවා මේ ඒක computer එකකට ගත්ත කියලා කියන්නේ. ඒ වගේ details දෙන එක හොඳයිද? ඒකෙන් අපිට හානියක් වෙන්න බලවන්ද කියලා.
මෙහෙමයි ඉතින් සාමාන්‍යයෙන් IMEI එක unlock කරනකොට IMEI එක ගන්නවා ඉතින් මොකද අර ගොඩක් key generate කරන්නේ මේ IMEI එකට තමයි. හැබැයි ඉතින්
හැබැයි මේ කාලින් ගියා ගිහිලා දිනේ mic එක හදාගන්න. මේක ගොඩක්
නම් එක
මේමයි අනිත් දැන් identity card number එක ඇරුණාම අනිත් දේවල් නම් සාමාන්‍යයෙන් දැන් අර ඒගොල්ල customer profile එකක් manage කරනවා නම් එහෙම ගත්ත කියලා හිතන්න පුළුවන්. ඒත් identity card number එක ගන්න නම් ඕම නැවන්නේ නේද?
ඔව්. මොකක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා බුද්ධික. හැබැයි සමහර තැන්වල මේ ෆෝන් වල IMEI එක ඒගොල්ලෝ ලියාගන්නේ සමහර අය කියනවානේ මේ මගේ ෆෝන් එක නෙමෙයි මේ ඕගොල්ලෝ මාරු කරලා කියලා පොඩි ප්‍රශ්න. මොකද එක දැනගත් ගියාම මම දන්න තැනකේ ඒගොල්ලෝ හැම ඉන්වොයිස් එකේම IMEI නම්බර් එක ලියනවා. IMEI නම්බර් එකයි සීරියල් එකයි. මම හිතුවා ඇයි කියලා. නෑ එතකොට ෆෝන් එක මාරු වුණා කියලා කියන්න බැහැලු බෝඩ් එකවක්වත්. ඉතින් ඒගොල්ලෝ පැත්තෙන් හරි එතකොට. එතකොට ඒ කියන්නේ බෝඩ් එක IMEI එක මාරු ඒ කියන්නේ ප්‍රැක්ටිකලි ඉතින් කාටවත් එක පාට බැරණට IMEI එක අලුතෙන් ලියන්න පුළුවා. නට එහෙමයි කියලා තමයි ඒගොල්ලෝ හේතුව කියන්නේ. ඉතින් ඒ IMEI එක දැනගත්ත කෙනෙක් ලොකු ප්‍රශ්නයක් එන්නේ නැහැ. මොකද ඔයා ෆෝන් එක දුන්නාම ෆෝන් එකේ කවර් ඒරියාම ඒගොල්ලන්ට ඕන ඉතින් ඔයා නොදැන තැනකුණත් IMEI එක ලියා ගන්න පුළුවන් නේ බුද්ධික.
ඔව්.
එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් ෆෝන් එක හදාන් දුන්නා. ලොකු ගැටලුවක් ඇති කරගන්න එපා නේ.
ඔව්. සාමාන්‍යයෙන් ඉතින් ගන්න ඔය වගේ විස්තරනේ ගියාට පස්සේ.
ඔව්. අනික සතියෙ ඉතින් ඕක එක IMEI එක ෆෝන් දෙකකට දාගත්ත කියලාත් එකම නෙට්වර්ක් එකකින් ඉන්න අමාරුනේ.
ඔව් එක මේ IMEI එකෙන් නම් අමාරුයි ඉන්න. ආ ID number එකේම ගන්නවා මම හිතන්නේ ඔය උස්සපු ෆෝන් රිපෙයාර් කරන්න ගිහිල්ලා ඊට පස්සේ පොලිසියෙන් අරගෙන ජරමර වුණාම කඩකාරයා බේරෙන්න අවශ්‍යතාවය හින්දා.
ඔව් ඒක නම් දැන් ගොඩක් තියෙනවා. දැන් මොකද දැන් පොලිසියෙන් උනත් දැන් ෆෝන් ගොඩක් උස්සලා ගිලා ආපු ගාන මේ උසාවියට දාලා උසාවි නියෝගයක් අරගෙන ගොඩක් වෙලාවට මේ IMEI numbers ටික මොබයිල් ප්‍රොවයිඩර්ස් ලා අතර බෙදා හරිනවා. බෙදා හැරලා කවුරුහරි පාවිච්චි කරනවා නම් ඒක ඒ වෙලාවේ network එකේ check කරලා බලන ක්‍රමයක් දැනට තියෙනවා. ඉතින් දැන් වෙලා තියෙන්නේ මේක එකපාරයි වෙන්නේ ඒ වෙලාවේ ඒ වෙලාවේ ෆෝන් එක ඔන් වෙලා තිබ්බේ නැත්තම් ඉතින් මේකට අහු වුණ නැත්තම් එච්චරයි. මේ ඉතින් ඒකත් ඉතින් පොඩ්ඩක් දුරට යනවා. හැබැයි ඉතින් මේ හොඳ ෆෝන් උසපය නම් මේ IMEI එක මාරු කරනවා. දන්නයි.
ඊළඟට මේ නිපුණ අහලා තින්නේ Windows Vista වලට හොඳ නොමිලේ දෙන ෆයර්වෝල් එකක් තියනවාද කියලා.
Zone Alarm එක ෆ්‍රී දෙන්නේ. Zone Alarm එක දාන්න පුළුවන්. නැත්නම් ඉතින්
Vista වලත් ඉතින් firewall එක
තියෙනවා. Windows firewall එක තියෙනවා. ඉතින් පොඩ්ඩක් ඊට වැඩිය control එකක් ඕන Zone Alarm වගේ එකක් දාගන්න පුළුවන්. Avast free එක දැම්මොත් එහෙනම් ඒකෙත් යම් තාක් දුර network protection එකක් වැටෙනවා. Zone Alarm ටිකක් advanced තමයි. මොකද alerts එනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක නිසා පොඩ්ඩක් ඒවත් බැලුවනම් හරි.
ඊළඟ ප්‍රශ්නේ දෙනුවන් විජේවර්ධන අහලා තින්නේ මෙයා සීබස් එල්කේ වෙබ් අඩවියෙන් ඒකේ තියෙන මේ විස්තර අනුගමනය කරලා Windows XP SP 3 වලට ගත්තලු මේ සිංගල් ඉන්ස්ටොලේෂන් එක කියන්නේ කෝඩ් ඉන්ස්ටොලේෂන් එක මේ ඒකෙදී මේ අර කොම්බෝ හැම අකුරට පස්සේ පෙන්වන විදිහට රෙන්ඩරින් වැඩ කරන්නේ නැහැ කියලා තියෙනවා හරියට. ඒක ඊට කලිනුත් එයා වැඩ කරපු ආයතනයක අලුතෙන් ගත්ත මේ කම්පියුටර්ස් වල තිබුණලු ඒගොල්ලෝ කරේ සර්විස් පැක් 2 දාලා ඊට පස්සේ සිංහල දාලා සර්විස් පැක් 3 වලට අප්ග්‍රේඩ් කරපු එකලු. එයාගේ ගැටලුව මේ ඒ අප්ග්‍රේඩ් ඩවුන්ග්‍රේඩ් කරලා අප්ග්‍රේඩ් කරන්නේ නැතුව සර්විස් පැක් එක සර්විස් පැක් 3 වලටම පුළුවන්ද කියලා දාගන්න.
බුද්ධික ප්‍රශ්න තියෙන්නේ දැන් මම නම් ගොඩක් ඉන්ස්ටෝල් කරලා තිනවා මට මේ ගැටලුවට මුහුණ දෙන්න වෙලා නෑ බුද්ධික සර්විස් පැක් 3 වලදී. හැබැයි අපේ ගෲප් එකේ හැම ගොඩක් අය කතා කරලා තිනවා මෙහෙම ගැටලුවක් තියෙනවා කියලා. ඉතින් හැබැයි ඒකට විසඳුමක් එක්කෙනෙක් බ්ලොග් එකක ලියලා ඒකේ ලින්ක් එක දාලා තිබ්බ අපේ ගෲප් එකෙත් මේ අහ ප්‍රශ්නෙට බුද්ධික දකින්න තියෙක.
ඔව් DLL එක ප්‍රශ්නයක්
DLL එක ප්‍රශ්නයක් කියලා. ඉතින් එහෙමනම් අපිට කරන්න තියෙන්නේ මේ අපි ඒ ගුප් එකේ ත්‍රෙඩ් එකේ දා බ්ලොග් පෝස්ට් එකට ලින්ක් එකක් දාමුනේ බුද්ධික. එතකොට ඒ විසඳුම එයාට දාගන්න බල. හැබැයි මම නම් දාපු එකකවත් මං ඔය ගැටලුව දැකලා නැහැ බුද්ධික. බුද්ධිකට ඒක දැකලා
මටත් ඒක හම්බෙල් නැහැ කලින් දාම.
හැබැයි අර ප්‍රශ්නේ තියෙන්නේ Windows CD එක කිල්ලොත් තමයි මේ ගැටලුව එන්නේ. හර්ෂට එහෙම වෙලා තියෙනවද ඔය වගේ ප්‍රශ්නයක් මීට කලින්?
සර්විස් පැක් 3 දාන්න කියලා නැහැ. සර්විස් පැක් 2 එකෙත් මට ප්‍රශ්නයක් ආවා. ඒ DLL එකක් ප්‍රශ්නයක් කියලා. DLL හරියට වැඩුනේ නැතුනවද ඔබේ?
ඔව්. හර්ෂ ඇත්තටම ප්‍රශ්න අහගෙන හිටියේ නැහැ. එක ඉන්නත් රිස්පෙක්ට් 3 කතාව වුණා DLL ලැබුණා ඒ ටිකට උත්තර දුන්නා මේ අපි යන්නේ ඊළඟට හර්ෂටම එනේ කපන්නේ හර්ෂ
ඊළඟට මේ හරිය අහලා දෙන ප්‍රශ්නයක් මේ ඩොමේන් නේම් එකක් සහ හොස්ටිං සර්වර් එක එකිනෙක සම්බන්ධ කිරීමේ ක්‍රියාවලිය පැහැදිලි කරන්න පුළුවන්ද කියලා ඒක ප්‍රශ්න තුනක් තියෙනවා ගාරින්ග අනිත් එක තමයි ඩොමේන් නේම් එකක් සහ හොස්ටිං ඉඩකඩ වෙනම ආයතන දෙකකින් මිලදී ගත්තිට ඒ අතර සම්බන්ධතාවය ගොඩනගන්නේ කොහොමද? අනිත් එක තමයි .lk domain name එකක් ගත්තා වෙනත් ආයතනයකින් හොස්ටිං ඉඩක් ලබා ගැනීමදී මේ දෙක සම්බන්ධ කිරීම සඳහා අනුගමනය කළ යුතු විශේෂ දේවල් තියෙනවද කියලා.
ඔව් domain එකක් කරන් web hosting එකක් හදාගන්න හැටි අපි නිකන් පියරෙන් පියර කියමු ගොනේ බුද්ධික. ඔව් ඉස්සලම කරන්න ඕනේ ඔය domain එකක් කොහෙන් හරි ඉස්සල මේ දෙකෙන් කොයි එක කරා ප්‍රශ්න නැහැ hosting වෙන දැනකින් ඉල්ලන්න. එතකොට හොස්ටින් ඉල්ලනට ඒගොල්ලෝ අහන ඩොමේන් එක මොකක්ද කියලා. එතකොට තමන්ගේ ඩොමේන් එක අපි හිතමු kalinga.com නම් kalinga.com කියලා කිව්වා. ඊට පස්සේ ඒගොල්ලෝ ඩොමේන් එක හයි ඒගොල්ලෝ රෙජිස්ටර් කරන්න නැත්නම් වෙන තැනකින් රෙජිස්ටර් කරනවාද කියලා. ඒ දෙක කොහොම කරත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලට කියන්න බලා හරි මම වෙන තැනකින් රෙජිස්ටර් කරන්න කියලා. කියලා ඒක ගියාම ඒගොල්ලෝ account එක activate කරනවා. activate කරාම ඔක ඔයාට ඒගොල්ලෝ එවනවා DNS servers කියලා දෙකක්. සමහර අය දෙකක් ඒවා. ඒ තුනක් හතරක්. ඊට පස්සේ ඔයා අපි හිතමු ඩොමේන් එකක් රෙජිස්ටර් කළා කියලා කොහේ හරි. ඩොමේන් එක රෙජිස්ටර් කරාම ඔයාලට ඩොමේන් එකට control panel එකක් හම්බ වෙනවා. හැබැයි .lk වලදී නම් මේ control panel එක හම්බෙන්නේ නැහැ.
ඔව් අපි ගාරින්ග සාමාන්‍යයෙන් .com domain එකක් ගන්නකොට තියෙන ටික කියලා lk domain එකේ යහලා දෙන විශේෂයෙන් මොනවද follow කරන්න ඕන කියලා. ඒ ටික ඒ විශේෂ ටික කියමුනේ. ඒක කොහොමද විශේෂයන්නේ කියන්නේ.
ඔව් ඒක නිසා .com එක ගත්තට පස්සේ ඔයාලට වෙලෙම domain එක සාමාන්‍ය activate වෙනවා. ගොඩක් වෙලාවට මේ .com එක register කරන process එකේදී අහනවා name service මොනවද කියලා. දැන් සමහර තැන්වල මේක දැන් ඔය GoDaddy වගේ කපාවිච්චි කරලා තියෙන පොඩි නික එක තැනක තියෙන set name servers here click here කියලා යාන්තම් ඇහැට පේන්නේ නැති ටිකක් ඉතුරු ටික ඔක්කොම ලොකු ලොකු ad ටිකක් තියෙන්නේ. ඒ වුණාට ප්‍රශ්නයක් නැහැ domain එක දිගටම registration එක ඉවර වුණාට පස්සේ ඔයාර control panel එක log වෙලා name servers කියලා තියෙන තැනක් ඒගොල්ලෝ change name servers වලට ගිහිල්ලා දැනට ගොඩක් වෙලාට ඒගොල්ලන්ගේ default name servers ඇටලා තියෙන්නේ. ඒ දෙක අයින් කරලා අර host name provider දීපු DNS servers දෙක එතෙන්ට add කරලා save කරානම් පය හයක් හතක් යනකොට මේක අප්ඩේට් වෙලා ගානට වැඩ කරන්න හැදෙනවා.
වැඩි ගානක් ඇතුළතත්
වෙනවා. ඔව් ගොඩක් වෙලාවට විනාඩි ගානක් ඇතුළත දෙනවා. සාමාන්‍යයෙන් නම් පයක් හය හතක් යනකොට මේක හරියටම වැඩ කරනවා. එහෙම නැත්නම් දැන් අපි හිතමු හොස්ටින් එක වෙන තැනකට මාරු කරනවා කියලා. වෙන තැනකට මාරු කරත් මේක හරිම ලේසි වෙන තැන account එක අර විදියටම ඉල්ලුවා domain එක දුන්නා. ඊට පස්සේ ඒගොල්ලෝ වෙන DNS එකෙන් අතන මාරු කරන්න ඉතරයි තියෙන්නේ. ඒක ලොකු ගැටලුවක් නෙමෙයි.
ඔව් ඒක මේ DNS එක කලින්ම මාරු කරන්නේ නැත්නම් domain එකේ මේ එහෙම නෝ DNS control panel එකේ තමයි කරන්න තියෙන්නේ වෙනස්කම.
ඔව්. දැන් .lk ගත්තොත් එහෙම .lk එක ගන්නවා කියන්නේ ඉතින් අර මා ලොකු process එකක් තියෙනවා. online form එකක් ඒගොල්ලෝ පුරවන් දින ඒක මේ ඔක්කොම ටික පුරෝලි වරලා යට ඒකෙත් අහනවා name service මොනවාද කියලා. දැන් name service අර ඉල්ලපු ටික දෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් ඔය .lk එක ගත්තේ කොළඹ යුනිවර්සිටි මේ මොරටු යුනිවර්සිටි එකට ගිහිල්ලා නම් පස්සේ වාට කියන්න බලන් hostmaster@nick.lk එකට ඊමේල් එකක් දාන්න මගේ ඩොමේන් එකේ අලුත් නේම් සර්වර්ස් මේ දෙක තමයි මේ දෙක හරි තුන හරි උපරිම .lk හැ නම් තුනයි දාන්න පුළුවන් මාර් දිගුණේ ඒගොල්ලන්ගේ සිස්ටම් එකේ එකයි අනිත් ඒවා නම් 13ක් පුළුවන් මේ ඒකේ ඒගොල්ලන්ට කියලා ඉන්න මගේ නේම් සර්වර්ස් තුන මේකයි හරි දෙක හරි එකකට වඩා නේම් සර්වර්ස් අනිවාර්යෙන් දෙනවා hosting company ඒ නේම් සර්වර්ස් දෙක මේකයි අප්ඩේට් කරන්න කියලා ඒගොල්ලෝ සමහරලාට පැය 12ක් වගේ යනකොට මේක මාරු කරනවා 24ක් නම් අනිවාර්යෙන් ගොඩක් වෙලාට වෙනවා.
ඒක තමයි සාමාන්‍යයෙන් කියන්නේ NS1. කියලා.
ඔව් හොස්ටිං කරන කම්පැනි නම හරිය නැත්නම් වෙන මොකක් හරි නමක් හරි ඒ වගේ තමයි එන්නේ. ඕක තමයි සරල විදිය. ඔක්කොම ටික පැහැදිලි වෙන්නේ නැද්ද?
ඔව්. මෙත් ආපවල් තියෙනවා මේ ගේම්ස් ගැන ප්‍රශ්න. එයා අහනවා ගේම්ස් වලට මොකක් හරි ඩෙස්ක්ටොප් PC එකක් ගනිද්දී VGA RAM ප්‍රොසෙසර් වලට අමතරව සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද කියලා. මට නම් දැන් මතකට එන විදිහට power supply ගැන බලන්න යනවා මොකද VGA එකට හුඟක් වෙලාවට power ගොඩක් අවශ්‍ය වෙන නිසා මේ power supply එක ගැන බලන්න යනවා නේද හර්ෂ
ඔව්
කේසින් එකක් සමන්නට හුඟක් වෙලාවට මේ ලොකු කේසින් එකක් ගන්න මොකද විජය කාඩ් එකට දැන්ගෙන විජය කාඩ් ටිකක් ලොකු නිසා
ඒක අනිවාර්යෙන් බලන්න ඕනේ මොකද මේ ගොඩක් දැන් තියෙන මේ එන්ට්‍රි ප්ලාස් එකේ වගේ ගන්න පවර් සප්ලයි හරි නැහැ විජය කාඩ් එකට හානි වෙන ඉඩ තියෙනවා
ඔව් මේ වොට් ගන්න හුඟක් වෙලාවට මේ අවශ්‍යයි ඒ පවර් සප්ලයි මේ විජය කාඩ් එක ඔන් කරගන්න ඉතින් ඒත් එක්කම හાર્ඩ් ඩිස්ක් එකත් සාමාන්‍ය ස්පීඩ් එක වැඩි එකක් ගන්න බලන්න හොඳයි නේ
එනේ සාමාන්‍ය හැබැයි මෙහි ගන්න නැහැනේ ඒ වගේම
හැබැයි පවර් සප්ලයි ගන්න ගියාම නම් මාර එක්ස්පීරියන්ස් එක මට අම්මුණා මොකද මං එක සැරයක් මේ ඇත්තටම ගේම් ගහන්න නෑ නෙමෙයි සර්වර් එකට පවර් සප්ලයි කියව 500 වොට් එකක් පවර් සප්ලයි අර දුන්න ගමන් මට එක තැනකින් දෙහෙරුණා මේක 500 වොට් තියා වොට් 300ක් ගන්න බලන්ද කියලා ඒක නිකන් අර සාමාන්‍ය පවර් සප්ලයි කිදීමයි දැක්කහම තේරුණා මේක එහෙමයි කියලා මොකද මේක
අඩුයි ඒක එකෙන් වෙනවා කවර් පෙට්ටියක්
වගේ නිකන් කිසිම ක්වොලිටි එකකුත් නෑ මේ අනිත් එක තමයි ඔව් අනිත් එක තමයි මේවේ අර මේ VGA කාඩ් වලට පවර් දෙන්න නම් වෙනම අර හතරස් පොඩි කනෙක්ට් එකක් තියෙන පින් හතරක එහෙම එකක්වත් නැහැ සාමාන්‍ය මේ 500 600 වෝල්ට් පවර් සප්ලයි ගන්න අනිවාර්යෙන් මේ VGA වලටත් පවර් එන එක මිලත් රුපියල් 4000ක් විතර කියලා කිව්වෙ මට ටිකක් සැකයි ඉතින් රුපියල් 4000කට 500 වෝට් එකක් දෙනවා කොහොමද ටිකක් කියලා මම තවත් තැනක හොයලා බලනකොට ඔන්න එතන නම් ටිකක් හොඳ එකක් තිබ්බර
ඒතන
ඔව් 7000ක් විතර උනා ඒ පවර් සප්ලයි එක ඒක නම් හાર્ඩ් ඩිස්ක් 6ක් ගහන්න බලව ඒක දැක්කම තේරෙනවා ඉතින් හાર્ඩ් ඩිස්ක් කීයක් ගන්න බලන්ද ඒක දැක්කම තේරෙනවා මේක ඇත්තටම පවර් සප්ලයි 500 තියෙනව නැද්ද කියලා අනිත් එක
තමයි මරේ රවට්ටලා දෙනවා මේ 500
කිය. ඔව් අනිත් එක තමයි පවර් සප්ලයි එක මදි කියලා දැනගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි පවර් සප්ලයි ෆෑන් එක පුදුම හයියෙන් කරගෙන. ඔව්. ඒ කියන්නේ ඉතින් අනිවාර්යෙන් පවර් සප්ලයි එක මදි 500 වොට් නැහැ කියන එක තමයි.
ඊට පස්සේ අහනවා මේ ගේම් වලට හොඳ AMD ද Intel ද කියලා. Intel වල AMD සමහර ප්‍රොසෙස් තියනවා ලෝ කියනවා මේ Intel වලට වඩා ඒක නිසා මේ ඒක හොඳයි කියලා. හැබැයි ඉතින් මේ high end ම කියලා ගන්න ගත්තොත් එහෙම අපේ ඒක අර ඉවරයක් නැහැ නේ.
මෙහෙමයි. ඔව් ප්‍රොසෙස් ගන්නකොට
ගොඩ ලංකාවේ මේ Intel නේ මේ after sales තියෙන ගොඩක්
නේ. නැහැ. ඕකේ ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. ප්‍රොසෙසර් වල ගොඩක් කට්ටිය මේ ප්‍රොසෙසර් හොඳයි කියලා කියන්නේ පොඩි දෙයක් ගැන සැලකිලිමත් නොවි. සාමාන්‍යයෙන් value for money කියලා කිව්වොත් එහෙම low end එකේ ප්‍රොසෙසර් වලට යනකොට AMD ලාභයි. ඩොලර් 20කින් තියෙන විතර performance wise versus CPU speed එකත් එක්ක බලනකොට ලාභයි. නමුත් high end CPUs වලට යනකොට ඇත්තටම performance වලින් AMD වලට කිට් වෙන්නත් බෑ. දැන් Core i7 ඔවගේ වට යනකොට ඒ range එකට යන ඇත්තටම මේ
AMD race එකෙන් පරදුනානේ.
ඔව් AMD chip එකක් නැහැ. ඉතින් ඒ වුණා අනික තමයි AMD වල තියෙන ප්‍රශ්න මේ ටිකක් රප් වෙනවා. ඒ වගේ ප්‍රශ්න.
AMD වල හුඟක් තියෙන ගාලින් ගේ අර experimental يعني ඒගොල්ලෝ අර අත්හදා බැලීම් කරන මේවා සෑහෙන දිනවනේ. يعني එක එක high tech උපරිම ඒවට ගියපුවක් තියෙනවා. ඒව හැබැයි සමහරවල් ප්‍රැක්ටිකල් නෑ.
ඔව්. ඉතින් ඒක නිසා අර ඒ කම්පිටිෂන් එකක් ඉන්න එක හැමතිස්සම හොඳයි නේ. AMD එක හොඳයි. නමුත් පෞද්ගලිකව මම දන්න දෙයක් තමයි Intel chips high end වලට යනකොට ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියන්නේ. සදීප ඒක මොකද කියන්නේ?
ඔව් ඒක ඒකට ඉතින් එහෙම තමයි කියලා තමයි කියන්නේ.
නෑ ඉතින් ඔය සම්බන්ධ වැඩ කරන හින්දා මේ සදීපටත් ඔය ගැන අයිඩියා එකක් තියෙනවා. මොකද ගොඩක් අය මේ අර ඉස්සර නම් අපිට ඇත්තනවා තිබ්බා මේ දැන් ඔය Pentium 2 1 තියෙන කාලේ AMD ප්‍රොසෙසරයක් කියලා කියන්නේ තියෙන motherboard එක දැන් අපි උදාහරණයක් ගමු මගේ තියෙන Pentium 100 motherboard එක ගන්න AMD ලා ප්‍රොසෙසර එකක් ගම මේ chipset එක මේ socket එකටම ගහන්න පුළුවන් මට 150 විතර megahertz ගන්න ප්‍රොසෙසර එකක්. ඔහොම තමයි AMD market එකට. ඒක ලාබෙට upgradeable කරන්න විදිහට. ඊපස්සේ ටිකක් ඒගොල්ලෝ ඒ කියන්නේ value for money වගේ ආවා. ඒ කියන්නේ අම්මම ප්‍රොසෙසර එක රුපියල් 15000කට ගන්නවනේ AMD ප්‍රොසෙසර එක 6000ට තියෙන ඒ performance ම තියෙන. දැන් ඒක ගොඩක් වෙනස් වෙලා තියෙනවා. දැන් යන විදිය ඉතින් low end ම නම් මේවා එච්චර ප්‍රශ්න නැහැ. high end යනකොට quad core යගේ යනකොට AMD ටිකක් පස්සෙන් තමයි දැන් ඉන්නේ.
ඔව්. ඒත් එක මම අහනවා මේ සමහර වෙලාවට මේ games වල requirements තියෙන විදිහටම PC එකෙත් තිබ්බට මේ games හරියට වැඩ කරන්නේ නැත්තේ කියලා.
ගොඩක් කැලඩ මේ ක්‍රැක් කරන ගේම් වල නම් ලොකු ලොකු ප්‍රශ්න තියෙනවා නේ තිල්නේ.
ඔව් ඒක වෙන්නත් පුළුවන්. අනික මේ මේ numbers වලින් තිබ්බට දැන් අපි හිතමු 256 MB VGA. ඒ වෙනත් ඔයගේ VGA එක මේ ගන්න තිබ්බට අර අනිත් features අවශ්‍ය නැති වෙන්න පුළුවන්. shaders version එක නැත්තම් මේ VGA card එක හදපු මද මේ කියන්නේ VGA card එකේ තියෙන මේ board එක එච්චර features නැහැ. ඒ වගේ දේවල් වෙන්නත් පුළුවන්.
hardware TNL support කියලා එක එක තියෙන features.
ගොඩක් කියලා නම් මන්නන් දැකලා තියෙන මේ VGA ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ VGA ප්‍රශ්නේ කියලා කියන්නේ මේ ගොඩක් කියලා මේ memory වලින් කිව්වට මේ GPU requirement එක කියන්නේ කවුරුත්.
වලින් හැමෝම ගන්නේ 512 නම් 512 එහෙම
ගන්න. මේ මේ chip ඇත්තටම මොකක් හරි NVIDIA හරි මේ AMD මේ Radeon හරි තියෙන මේකේ තියෙන ෆීචර්ස් ගැන කතා වෙන්න.
මැනුෆැක්චර කවුද කියලා පොඩ්ඩක් බලලා ගන්න.
ඔව්.
ඊළඟ ප්‍රශ්නේ තමයි.
ඔව් එයා අහනවා එතකම මේ එයා ප්‍රශ්න ගොඩක් අහලා තියෙනවා මේ ගැන. එහෙම වෙන්නේ නැතුව හරියට PC එකක් assemble කරන්න කොහොමද කියලා. ඒක නම් ඉතින් අතරම quality එකෙන් වැඩි VG එකක් ගන්න වෙයිනේ.
ඔව් VG ගන්නවනේ ඉතින් අපිට කියන්න තියෙන අඩු ගානේ Asus Foxconn ඒ වගේ සමාගම් වලින් ගන්න. අනික පොඩ්ඩක් මතක තියාගන්න හැමතිස්සෙම මේ GPU එක කියන්නේ VGA කාඩ් එකේ තියෙන ප්‍රොසෙසර් එක මොකක්ද කියන එක පොඩ්ඩක් හොයලා බලන්න. මොකද ඔය දැන් memory එක විතරක් මේකට ඇත්තටම හොයන එක තේරුමක් නැහැ. මොකද 512 VGA කාඩ් එකක් ගන්න බලන් දැන් රුපියල් 5000 6000. ඒ වුණාට දැන් උදාහරණයක් ගත්තොත් ඔය 9200 වගේ ලොකු කාඩ් එකකට ගියත් සමහරවිට 512 වගේ තමයි memory
තියෙන්නේ.
නඩ ගාන වෙනස ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒක නිසා හැමතිස්සෙම පොඩ්ඩක් බලන්න ඕන එකක් තමයි අරක. ඒ කියන්නේ GPU එක.
අලුත්ම දැන් මීඩියා නම් 9000 series එහෙම කියලා මෙහෙත් දැන් තියෙනවා හරි ලාබෙට. පොඩ්ඩක් ගන්න කලින් බලන්න ඕනේ මේ කවුද මේක හදන්නේ කොහොමද මෙච්චර අඩුවට දෙන්නේ එහෙම.
ඔව් මේ යා ප්‍රශ්න ගොඩක් අහලා තියෙනවා කලින්ක මේ ඊට පස්සේ අහලා තින්නේ මේ සදීපේ Windows mobile වලට free ගන්න පුළුවන් torrent client එකක් තියෙනවද කියලා.
Windows mobile වලට
Windows mobile වලට torrent client නම් තියෙනවා මට ෆ්‍රීද නැද්ද කියලා නම් මම හරියටම ෂුවර් එකක් නැහැ. මම හැබැයි එහෙම පාවිච්චි කළත් නැහැ Windows mobile වල උඩ මේ torrent clients
මොනාද දෙන්නේ Windows mobile එකේ තියෙනවා torrent එක කියලා මට කියන්නේ.
පොඩි file download කරන්න පොඩි file
පොඩි ගිගාබයිට් එකක ඉතරක් කොහොමද ෆෝන් එකේ ලොකු ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්නත් බෑනේ නේද?
ෆෝන් එකේ ඉතින් memory card එකක් වගේ තියෙනව නේද ඉතින් පුළුවන්.
ඒත් ෆයිල් සයිස් එකේ limitation නම් තියෙනවනේ.
ඒ අනේ මේ 1GB 2GB තියෙනව නේද ඉතින් පුළුවන් ඔක කීයක් හරි බාගන්න.
ඒ වුණාට ඉතින් මාර එලාවක් යයිනේ. කෝල් එකක් එහම ඩිස්කනෙක්ට් කරනවා. ඔය
ටොරන්ට් අවුලන්නේ
නැහැ.
එයානවා මේ සදිපයි Windows mobile වලට මේ OS එක අයින් කරලා අපිට කැමති දැන් Android අර මේවා එහෙම දාගන්නත් පුළුවන්ද කියලා.
ආ
එහෙනම් ඉතින් ටිකක් බෑ. ඒ කියන්නේ අපිට ඕන වැඩියට නම් කරන්න බෑ. ඉතින් මොකක් හරි ෆෝන් එකකට කවුරු හරි Android OS එකක් රිලීස් කරලා තියෙනවා නම් අපිට ඒක දාගන්න පුළුවන්.
ඔව් දැන් අර වෙලා තියෙන ඔය hardware drivers අපිට drive එක download කරලා දාන්න වගේ එකද කරන්න බෑනේ. ගොඩක් වැඩි image එක හදන්නේ hardware එකටමයි. තොට රේඩියෝ ඩ්‍රයිවර් එක බ්ලූටූත් රේඩියෝ අරව මේවා ඒවා ඉතින් අමාරුයි.
ඔව්.
යා මේ ඔව් අමේ ලොකුම සීන් එක තියෙන දැන් හැම ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ කම්පියුටර් වගේම තමයි කියලා මේ කම්පියුටර් වලට වොයිස් එකක් දානවා වගේම තමයි කියලා මේ ෆෝන් එකට වොයිස් එකක් දාන එකත් ඒක ඊට වඩා මේ ටිකක් සංකීර්ණ වැඩක්. මොකද කම්පියුටර් එක හැමතිස්සෙම තියෙන එකම ආකිටෙක්චර් එකට කියන්නේ කවුරු හදුවත් ආකිටෙක්චර් එක එකමයි. ඒ වුණාට ෆෝන් එක එක්කෙනා එක එක විදිහට හදනවා. ඉතින් ඒ ආකිටෙක්චර් එක වෙනස් වෙන හින්දා නිකම්ම එකක් අරගෙන අනික ඒවා හැම එකකම දදා යන්න බෑ.
ඔව්. මේ යහන අන්තිමට මේ සදිපේ ෆෝන් එක යගේ මේ HTC Touch Diamond එකල්ල තියෙන්නේ. ඒකේ මේ Wi-Fi පාවිච්චි කරද්දී හුඟක් රත් වෙනවලු ෆෝන් එක. ඒක සාමාන්‍ය දෙයක්ද නැත්නම් මේක බැටරි එකට කොහොමද බලපාන්නේ කියලා යහනවා.
නර්ගෙදී තමයි බලපාන්නේ.
Touch Diamond එකට නම් ඒක සාමාන්‍ය දෙයක්. මොකද ඔය Touch Diamond එකක් මේ මම ටිකක් පාවිච්චි කරනවා මේ ඒක
Wi-Fi
නෙමෙයි. ඔය Wi-Fi නෙමෙයි නිකන් කෝල් එකක් ගත්තත් රත් වෙනවා සෑහෙන.
මේ මට යාළුවෙක් කිව්වා ඕක හරි අමාරු කියලා මේ සාමාන්‍යයෙන් දිග කෝල් එකක් ගත්තමත් හුඟක් රත් වෙනවා
කියලා. ඔව් ඒක ගහලා තියෙන මල් කැඩීමට නෝ කියලා.
ඔව් මල් කැඩීම තහනම් කියලා නේ.
මලට නෝ කියලා. ඒ සදීපෝ මේ Windows mobile කතා කරාම කතා කරේ මම මේ ළඟදී අර සදීපගෙන තියව Windows CE එකක් කොහමද x86 මේ 86 එකකට දානවා නම් කොහොමද කියලා. මේ ඒකට image එකක් හදා ගන්න ඕනත් අපිට ගොඩක් මහන්සි වෙන්න ඕනේ.
ඔව් ඒක තමයි.
ඉතින් Windows mobile එකකට දා ගන්න නම් කොහොම මහන්සි වෙන්නේ නේද? අය අතර chat room එකේ ඔක්කොම කියන දසුන් එහෙම හිතරිදිලා. මොකද දසුන් පාවිච්චි කරන්නේ AMD computer ගන්න. අපෝ නෑ රත් වෙන්නේ නෑ නෑ. අපි කිව්වේ මේ රත් වෙනවා මේක අවුල් කියන එක නෙමෙයි. අපි කිව්වේ value for money එනකොට පොඩ්ඩක් දැන් AMD පස්සෙන් කියලා.
දසුන් කලබල වෙන්න ඕනේ නැති මමත් තාම පාවිච්චි කරන මේ XP මේ මොනවාද AMD Athlon XP එකක් තමයි.
ඔව් මේ අනික ඉතින් AMD ගල් කියලා කියන චුට්ටේ.
මේ AMD Intel වල ඇති ඉතින් කවදාවත් ඉවර වෙන එකක් නෙමෙයිනේ.
ඔව් මගේ ඉස්සෙල්ලම තිබ්බේ හැබැයි දැන් කට්ටිය දන්නත් දන්නේ එහෙම ප්‍රොසෙසර් හදපුවා ඉන්නවා කියලා Cyrex IBM සමාගමෙන් ඒ දවස්වල හදපු එක. මගේ
Cyrex දැන් VIE අරගෙන තියෙන්නේ නේද?
ඔව් දැන් VIE එක ප්‍රොසෙසර් හදන්නේ ගොඩක් වෙලට ඔය ඒගොල්ලන්ගේ embedded වලට යන ඒවා ඔය C7 ඒ වගේ ප්‍රොසෙසර් මිසක් දැන් ලොකු ප්‍රොසෙසර් හදන්නේ නැහැ නේද?
ඔව් හදන්නේ
නැහැ. ඔය ඉතින් ඕකේ ගුවා මතකුනේ මගේ එක machine එකක් තිබ්බා මේ ඒකේ ප්‍රොසෙසර් එක තිබ්බේ Cyrex 100 MHz එක. අපෝ ඒ කාලේ මතක් කරනට දුකයි. ප්‍රොසෙසරේටම අලවල තමයි CPU එකේ RAM එකේ තියෙන්නේ.
ඔව්.
මේ අපි මෙත් තව ප්‍රශ්න ගොඩාක් ගාල දෙනවා. අපි අනිත් කට්ටියගේ වල ගිහිල්ලා අපහරන්නේ.
ඔව්. අපෝ වෙන්නේ ඉවර කරන්නේ. අපෝ වෙන්න නේද?
ගිල්ලෙම.
ඔව් ගිල්ලෙම.
එහෙනම් මෙත් ගියා මේ ප්‍රශ්නෙකට අපහො යන්. එයා අහනවා ගේම් ටෙස්ට් කෙනෙක් වෙන්න තියෙනවනේ සුදුසුකම් මොනවද කියලා.
ඔව්.
ගේම් කන්න පුරුද්ද
නේ ගේම් බෝයිලට මේ දැස්සට ප්‍රශ්න නනේ මුන්ට අයර කාම්රේට් ගාමු දැල්ලලා
නෑ මම දැන් තිරින මොව දාගෙන
ඉතින් ඒක වැඩ අඩු වෙන්න ඕනේ පළවෙනි එක කරන්න
මේ මමත් ඔය ගේම්
ටෙස්ට් කෙනෙක් වෙන මම තමයි ලංකාවේ නම් කිසිම හැකියාවක් නෑ ගේම් හදන කම්පැනිස් තියෙන පිටරට වලද
මමත් මේ එලෙවල් ඉවරනට පස්සේ ඔඩෙස්ක් එකෙන් හම්බ වෙලා ටික කාලයක් කරා එක ප්‍රොජෙක්ට් එක ඉතින් හැබැයි ඉතින් මේ ප්‍රොජෙක්ට්ස් මම හොයාගන්න පුළුවන් මේ කම්පියුටර් එකක් සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට අවශ්‍ය ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ගේම්ස් ප්ලේ කරන්න පුළුවන් තත්ත්වයක් තියෙන්න ඕනේ අනික ඉතින් මේ කමියුනිකේෂන් ස්කිල්ස් ටිකක් තියෙන්නත් ඕනේ
ඔය තිරණ කියන්නේ අර ෆ්‍රීලාන්සින් විදියට ගේම් ටෙස්ටිං කරන එකනේ නේ
ඔව්
තිරණ එහෙම නැතුව දැන් ඔෆිෂියලි සයිට් වලින්ම ගන්න පුළුවන්ද ගේම් ඩෙවලොපර්ස් ලාගේ
සයිට් වලින්ම ඇප්ලයි කරලා බලන්න පුළුවන් නේ හුඟක් මේ සයිට්ස් වල දාලා තියෙන මේ කැරියර් සෙක්ෂන් එකේ මේ වේකන්සිස් තියෙනවනේ.
ඔව්.
try කරලා බලන්න බලන්න. හැබැයි දැන් අපේ අර ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඔක්කොමත් එක්ක වරද්දි මේ opportunity එකක් හම්බෙලිද කියන එක ටිකක් සැකසිත.
සුදුසුකම් වෙන්නේ ඕනෙම ගේම් එකක් පැය 3ක් 4ක් අතරත් ඉවර කරන්න පුළුවන් හැකියාව තියෙනවා.
ඔව් ඉතින් හැමෝම සිනමාවන එකක් ගන්න නේ ගේම් ගහන්න. කොච්චර එක ජොබ් එකකට ගේම් එකක් ගහලා ලැබෙනවද නේ? ඒ වරාට ඉතින් අමාරුයි නේ. මට නම් එපා. මේ හැබැයි මේ
දෙන්න අර මේ රේසින් පිස්සුව ගියාද දැන්?
ඒසිය මේ සෝදිනා මේ PS2 එක දන් දුන්නනේ මයික් කෙනෙක්ට එයා දැන් ඒත් ඒක පාවිච්චි කරන්නේ නැහැ මම හිතා.
ඔෆිස් එකේ ඔෆිස් එකේ.
ආ ඔෆිස් එකේ දැන් වෙලාවක් නැහැ කට්ටියට 20.
එයා අහන ලංකාවේ HTC authorized dealer කෙනෙක් ඉන්නවද කියලා.
HTC සෙල්ලා නම් හිටියේ මේ සදීප කවුද? මම මතකද?
කාලින්ගෙන හිටියේ.
කාලින්ගෙන නෙමෙයි.
මොකද Infinity
Technologies.
Infinito.
දැන් ඉන්නවද නැද්ද දන්නේ නැහැ වෙයි.
දැන් බෝඩ් එක විතරක් තියෙනවා කියලා මට නම් ආරංචි.
ඔව් කඩේ නම් නැහැලු නේද?
ඔව්
ඉස්සරහට අර ගංගාරාමේ හා පැත්තේ පාරේ.
දැන් ඔය ඊට පස්සේ අර
ඩුප්ලිකේෂන් එක
දිහාවට ගිහින් තිබුණා.
ඔව්
එතන ටිකක් දවස් හිටියා ඊට පස්සේ දැන් බෝඩ් එක විතරයි කියලා තමයි මටන් දන්නේ.
ඔව් ඒක තමයි. ඒක නිසා ඉතින් දුක තමයි. මොකද ඒ හින්දාම තමයි මේ ඩයලොග් කට්ටියත් HTC තිබ්බ ෆෝන් ඔක්කොම අඩුවට දීලා දැම්මා.
ඔව්
මම හරියටම ගන්න කෙනෙකුත් නැහැ මේන්ට මේ කියන්නේ මේන්ටනන්ස් හරි වොරන්ටි හරි ක්ලේම් කරන්න කෙනෙකුත් නැහැ දැන් තරම් මම දන්නේ විදියට.
ඔව් මගේ තියන මේ SP5 එකක් iMate ලගේ iMate කොට HTC තමයි ඉතින් ඇතුළ මේ ඒකෙත් සදීප මේ මොකක්ද දැන්නේ ගැටලුව මේ ෆෝන් එක මම එක සැරයක් ගැලෙව්වා දැන් වෙන්නේ බූට් ස්ක්‍රීන් එකට ඇවිල්ලා ආයි රීබූට් වෙනවා
ගැලවෙන්නද
ගැලවෙන්නද
පොඩි රයි එකක් දාලා බලත හැකි OS එක කරප්ට් වෙලා ආන වගේ දැන් තියෙනවනේ
මම සදීපට දෙන්න මාගතා මේ 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 තව Windows මොබයිල් දෙකකුත් තියෙනවා සදීපට එලාග සෙල්ලම් කරන් දෙන්න මන් නම් එලාගුත් නැහැ දැන් බලන්න හිතෙන්නේ නැහැ කම්මැලි කම්මැලි වගේ
සමහර ටොරන්ට්ස් ඩවුන්ලෝඩ් කරද්දි මේ සීඩර්ස්ලා ගොඩක් හිටියට ස්පීඩ් එක 10 වලටත් එහා යන 10 වගේ ස්පීඩ් එකලු තියෙන්නේ ටොරන්ට් ක්ලයන්ට් එක වෙනස් කරත් මේක හරි ගිය නැහැලු හුඟක් වෙලාවට ඉතින් මේ ට්‍රැකර්ස් ඔෆ්ලයින් වෙන එක වගේ වෙන්න පුළුවන් නේ
ඔව් සමහරවිට සීඩර්ස් වෙන්නනේ සීඩර්ස්ලා ඔන්ලයින් නැති වෙන්නත් පුළුවන් සමහරවිට
ඒ වගේ දෙයක් තමයි
වෙන්නේ. සමහර සමහරවිට අපේ කට්ටිය ටොරන්ට් බානවා විතරයි නේ අප්ලෝඩ් කරන්නේ නැති හින්දා ට්‍රැකර් සමහර වෙලාවට ස්පීඩ් එක ඩවුන්ලෝඩ් ස්පීඩ් එකත් ලිමිට්
කරනවා. ඔව් අර මෙහෙමයි. ට්‍රැකර් එක ගොඩක් වෙලාවට අප්ලෝඩ් අප්ඩේට් වෙන්නේ අපි ටොරන්ට් ඇප්ලිකේෂන් එකෙන්ම ඩිලීට් කරොත් ටොරන්ට් එක ගානට ට්‍රැකර් එකත් එක්ක අප්ඩේට් වෙනවා. හැබැයි ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරලා මැෂින් එකෙන් නිකන් මැනුවලි මැකුවොත් නම් ගොඩක් වෙලාවට ටොරන්ට් ෆයිල් එක තියෙනවා කියලා තමයි ඇප්ලිකේෂන් එක හිතන් ඉන්නේ. එනට අර රික්වෙස්ට් ආවට පස්සේ නෑ නෑ කියලා ඊට පස්සේ ට්‍රැක් අප්ඩේට් වෙනකොට තමයි පරක්කු වෙන්නේ. ඉතින් එතකොට අර සීඩ්ස් ගොඩක් තියෙනවා කියලා තමයි පේන්නේ.
මේ මොබිටෙල් ඔරිජිනල් සිම් එකකුයි ඒක කොපි කරපු සුපර් සිම් එකකුයි ෆෝන් දෙකකට දාලා එක වෙලාවෙ ඔන් කරොත් එහෙම මොකක්ද අහන්න ඩිටෙක්ට් වෙන්නේ.
අන්තිමට මොන් කරපු
මොබිටෙල් මොබිටෙල් එකෙන් අහන්න ගිහිල්ලා ගුටිත් කෑවලු.
අන්තිමට ඔන් කරපු එක තමයි තියෙන්නේ.
ඒ කියන්නේ කලින් ඔන් කරපු එකේ සිග්නල් නැතුව යනවද?
සිග්නල් නැතුව යන්නේ ෆෝන් එක අන්තිම රෙජිස්ටර් වෙන්නේ අර අන්තිමටම ඔන් කර ෆෝන් එකේ ඉමී එකට තමයි. හැබැයි ඉතින් අරගේ සිග්නල් නැතුව ගිහලා මේක ආයෙ රෙජිස්ටර් වුණොත් එහෙම ආයෙ ඉතින් මාරුම් මාරුවට යනවා. හැබැයි අර මේ සදීවට මතකද දන්නේ මේ ඈම්ස් තියෙන කාලේ නම් අපිටම ෆෝන් එක නම්බරේ ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන්. එහෙම කරගත්තාම නම් එකම සෙල් එකේ ඉන්නවා නම් දෙකටම කෝල් එක එනවා.
ඕ දැන් ඊට වඩා දැන් ඇම්සල එහෙම ඔය මොනවාද මොබයිල් එක තියෙන්නේ කොහෙද කියලා එහෙම නෙට්වර්ක් එක දන්නේ නැහැ. දැන් ඉතින් GSM වලදී මොබයිල් එක තියෙන අවසන් වරට දුටු එක මෙතනදී කියලා එක මේ නෙට්වර්ක් එක දන්නවා. ඉතින් අවසන් වරට නෙට්වර්ක් එකත් එක්ක මොකක් හරි ගනුදෙනුවක් වෙච්ච ෆෝන් එක තමයි වැඩ කරන්නේ.
මේ ෆෝන් එක තිබ්බතර කියන්නේ අන්තිමට තියෙන ටවර් එකද නැත්නම්
ටවර් එකයි ටවර් එකයි සෙක්ටර් එකයි ඇන්ටනා එකයි දක්වා කිව්ව හැකි.
වර්ග කිලෝමීටරක් වගේ
ඇතුළට. ඔව් ඩිස්ටන්ස් එකත් ගොඩක් කියලාට යම් තාක් දුරට කියන්න බලන් කෝල් එකක් එම අරන් තියනවනะ.
ඔව් දැන් මෙහෙම සීන් එකක් තියෙනවා. GSM අර සිග්නල් රවුට් කරන එකට එච්චර විස්තරයක් ඕන වෙන්නේ නැහැ. ඒගොල්ලෝ එයාට ඕනේ ගොඩක් කාලවට ඉන්න ටවර් එක විතරයි. හැබැයි අර GSM වලම අලුතෙන් තියෙනවා මේ ලොකේෂනින් සීන් එකක්. ඒක පාවිච්චි කරලා ගොඩක් නිවැරදිව කියන්න පුළුවන්. දැන් අර කොළඹ වගේ තැනක් ආවොත් එහෙම සමහර ටවර්ස් වලින් කව වෙන්නේ මීටර් 200ක් 300ක් විතර වගේ පොඩි ඒරියා එකක්. දැන් ඒ වගේ ටවර් එකක ඉන්නවා නම් ගොඩක් හරියට කියද හැකි. හැබැයි දැන් ඉතින් අපේ ඕරණ වගේ පැත්තකට ආවොත් ටවර් එකෙන් කිලෝමීටර් 5ක් විතර කව ගන්න. එතකොට ඉතින් ටිකක් අමාරුයි හරියටම දැන කියන්න.
එනවා ඉතින් ආසන්න වශයෙන් කියන්න බුණා මේ ප්‍රදේශය ගැවසෙනවා කිය.
ඔව් මේ පැත්තට ඉන්නවා කියලා.
ගානික මම ගිහිල්ලා චෙක් කරා ගෙදර ගිහිල්ලා අර පෙන්වන්නේ
කිලෝමීටර් 30කින් විතර දෙන්නේ 30ත් 40ත්
මීටර් 9000ක් නේ එක ඉවරසී ගාවේ.
ඔව් ඒක තමයි ඉතින් සීන් එක.
ඔව් එයා අහනවා Windows mobile එකක් තවත් Windows mobile එකකට මේ සිංහලෙන් යවන්න පුළුවන්ද කියලා messages.
බැරිය. ඒ කියන්නේ සිංහලෙන් මෙහෙමයි ටයිප් කරන ක්‍රමයක් නැති එක තමයි සදීප ගැටලුවනේ. අර රියල් ටයිම් කන්වර්ටර් එකේ ටයිප් කරලා කොපි කරලා පේස්ට් කරලා
මෙහෙමයි මේ අර ඩයලොග් මොබිටෙල් දෙකම දෙනවන්නේ මේ තර්ඩ් පාටි ඇප්ලිකේෂන්ස්
දෙනවා. ඔව් ඒක ඉමේජ් එකක් හැටියට යන්නේ නේද?
ඔව් ඒ වගේ පුළුවන් නැත්නම් ඇප්ලිකේෂන් ටු ඇප්ලිකේෂන් යන ඒවාත් තියෙනවා. මේ හැබැයි හැම මොඩල් එකකටම සපෝට් කරයිද කියලා කියන්න බෑ ඒක. මේ ඒකෙදි පුළුවන් Java ඇප්ලිකේෂන් එකක් තියෙන්නේ මේ Java run time එක තියෙනවා නම් මේ පුළුවන් දාලා යවන්න අනිත් ෆෝන් එකට. හැබැයි දෙකේම ඇප්ලිකේෂන් එක තියෙනවා.
TV වල තියෙන TNT digital tuner කියන්නේ මොකද්ද කියලා අහනවා.
මොකද්ද?
TNT digital tuner කියන්නේ මොකද්ද කියලා
අහනවා. කාලේ ගහගෙන ඉන්නේ නැහැ වගේ.
නෑ නෑ මන් ටිකක් අවුල් වෙලා හිටියේ. මන් නම් අහලා නැහැ TNT digital tuner නන් නැහැ.
TNT කියන්නේ
නෑ මං හිතන්නේ මේ TNT කියන නම පාවිච්චි කරනවා මේ අපේ ඔය DVB කියන එකට ඔය සමහර රටවල ඔය ෆ්‍රාන්ස් ජර්මනිය වගේ මේ රටවල වල
ඔව් සාමාන්‍යයෙන් දැනට
ඩිජිටල් ටීවී කියන එකම තමයි ඔය TNT කියන එක අමතක කරාම
තියෙන්නේ. මේ TNT කියලා නිකන් වචනයක් ඒගොල්ලෝ පාවිච්චි කරනවා නේ. හැබැයි ඕකේ තේරුම නැහැ. ඕක ගොඩක් වෙලාට එන්නේ ලංකාව නම් තියෙන ස්ටෑන්ඩඩ් එක තමයි DVB-T කියන එක. ඕක දෙය ඩිජිටල් බ්‍රෝඩ්කාස්ටිං වලට. ඩයලොග් නම් ටෙස්ට් කරා කියලා කියනවා. ඒක මොකක් වුණත් දන්නේ නැහැ නේ සදීප.
ඔව් මමත් දන්නේ නැහැ මේ සිලෙක්ටඩ් යූසර්ස් ලා එක තමයි ටෙස්ට් කරේ කියලා කියනවා. හැබැයි ඔය ටෙස්ටිං එක කරේ ගොඩක් අර මේ මේ සැටලයිට් වැඩේ පටන් ගන්න කලින් හරි ඒක ඒ දවස්වලම වගේ තමයි. ඒකින්ද දැන් අර සැටලයිට් වැඩේ කරගෙන යන හින්දා මේකට එච්චර උනන්දුවක් නැති වගේ කතාවක් තමයි තියෙන්නේ.
ඔව් හැබැයි TRC කෙනත් එච්චර ලයිසන් දෙන්නක්වත් එහෙම කතාවක් කරන්නේ ඩිජිටල් වලට මයිග්‍රේට් වෙන්නේ. දැන් නම් හැබැයි ඩිජිටල් කරා නම් හොඳයි කියලා හිතන මේ තීරුමන් නැහැ නේ.
ඔව් ද කොමාරි මං දැක්ක පාර්ලිමේන්තුවේ මොකද්ද සම්මත කරගෙන තියෙන රූපවාහිනී ITN එහෙම 2016 වෙද්දි ඩිජිටල් කරනවා කියලා.
ඔව් ඒ කාලේ නට අපි ගොවි
හිටියේ නැහැ. කියන්නේ ඉතින් කොහොම වෙන එකක්ද දන්නේ නැන්නේ.
ඒ කියන්නේ අපි නැති වෙනකොට ඩිජිටල් කියලා මොකක් හරි වෙයි ඉතින්.
සදීව එතකොට මේ ඔක්කොම ඩිජිටල් කරනවාද ඇනලොග් එකත් කාලයක් ගිහිල්ලා නැති කරලා දානවද?
ඔව් මා එහෙම තමයි.
ඒ කියන්නේ තාම ඒ එච්චර ඩීටේල් නෑ මං හිතන්නේ. අර ප්‍රතිපත්තිමය තීරණයක් කරන් තියනවා ඩිජිටල් කරන්න ඕනේ කියලා. මට නම්
හිතෙන්නේ ඒක පාරයි IPTV වලට ගිහිල්ලා ඉතින් ඔක්කොම.
ඔය කියන්නේ එකපාරම ඇනලොග් ටීවී නැති කරන්න බැරි වෙයි. දැන් ඇමරිකාවෙත් තිබුණා ගිය අවුරුද්දේ ජූනි විතර වෙනකොට ඩිජිටල් ටීවී විතරයි ඇනලොග් ටීවී නවත්වනවා කියලා. ඒ වුණාට තාමත් සමහර ස්ටේෂන්ස් මේ ඇනලොග් ටීවී බ්‍රෝඩ්කාස්ට් කරගෙනම යනවා.
දැන් නවත්තල් තියෙන සදීප.
ඔව් කියන්නේ ගිය අවුරුද්දේ ජූනි ජූලි වගේ තමයි මම දන්නේ.
ඔව්. ඒකට හැබැයි දැන් ලොකු ප්‍රශ්නලට ඇමරිකාවේ ඩිජිටල් කරාම මේ වුණා. මොකද තමයි ඇනලොග් වලදී සදීප අපිට දන්න දෙයක් තමයි යන්තම් ඉරි ඩොට් එක හරි යන්තම් පේනවා. ඉතින් අර ඈත පැතිවල ඉන්න ඇයිද මේ ඩිජිටල් කරපු ගමන් කඳු වලින් වටවලා ඉන්න ඇයිද මේ සිග්නල් එන්නේම නැතුව කියලා තියෙනවා. ඉතින් ඒක නිසා දැන් ආයි මිලියන
ඔය ඒක තමයි ගොඩක් හේතුව තියෙන්නේ.
ඔව් ඊට පස්සේ දැන් ආණ්ඩුවේ මායි මිලියන කී බිලියන කීයද වියදම් කළ රිපීටර් සයිකනලු කඳු උඩ.
ඔව් ඊට පස්සේ හැබැයි දැන් ඊළඟට තව එකක් තියෙනවා මේ Wi-Max සහ 3G LTE වගේ වලට මේ ෆ්‍රීකවෙන්සි බෑන්ඩ් එකේ ඉඩ නැති තත්ත්වයක් තියෙනවා ඇමරිකාව වගේ රටවල. ඒගොල්ලෝ මේ ඔය දැන් ඩිජිටල් ටීවී වලට බහලා ඇනලොග් ටීවී නවත්තලා ඇනලොග් ටීවී වලට කියපු 700 MHz බෑන්ඩ් එක මේ විකුණන්න යනවා LTE සඳහා.
ඔව් හැබැයි ඇමරිකාවේ මේ ස්පෙක්ට්‍රම් එක ලංකාව වගේම අලකරගෙන තමයි ඉන්නේ. මොකද දැන් උදාහරණයක් ගත්තොත් එහෙම T-Mobile එහෙම ඇමරිකාවේ දුවන්නේ කොහෙටත් නැති ෆ්‍රීකවෙන්සි එක තමයි GSM දුවන්නේ.
ඔව්.
ඒක නිසා මේ ෆ්‍රීකවෙන්සි ප්‍රශ්න තියෙන ලංකාවෙත් හැබැයි 2.5 GHz එක විකුණ 2.4 එක විකුණලා තිබ්බේ නේද එක කම්පැනි වල යන්තම් දැන් ඔන්න Wi-Fi වලට යන්තම් දැන් තියෙනවා.
ඔව් ඒක ඔගාර මැනේජ් කරන්න අමාරුයි. ඒ කියන්නේ කොයි වගේ රටක් වුණත් ඉතින් අමාරු වැඩේ කරන්න. මොකද අපිට දැන් හිතන්න බෑ සමාහලට අමාරුයි මේ ෆ්‍රීකවෙන්සි බෑන්ඩ් එක අර ජෙනරල් පබ්ලික් යූස් එකට පාවිච්චි වෙයි කියලා තව අවුරුදු 10ක් යනකොට. ඒක තමයි සීන් එක.
ඔව් මම නම් කියන්නේ ඇත්තනම් මේ ලංකාවේ තියෙන FM චැනල් ටිකම අයින් කරලා දාලා ඒ ටිකත් කාටරේ ඩිජිටල් මොනාරි මේ ඇත්තටම ඩිජිටල් රේඩියෝ කරා නම් මේ මම හිතන්නේ මීට වඩා හොඳ දෙයක් වෙයි කියලා මේ ටීවී වලට කලින්.
ඔව් රේඩියෝ වලින් පටන් ගන්න පුළුවන්.
ඉන්ෆෝමේෂන් ගොඩක් ට්‍රැෆික් ඉන්ෆෝමේෂන් අරමයක් ගොඩක් විදියට මේකත් එක්ක එන්න බලලා එතකොට නැවිගේෂන් වගේ ඒවට සපෝට් කරන්න බලන් ගොඩක් දේවල් කරන්න බලන් එන මේක ඩිජිටල් වුණත්
මේ හાર્ඩ් ඩිස්ක් එකේ කැපසිටි එක වැඩි කළොත් බූට් වෙන්න වෙලා යනවාද
නැහැ
ඒක මේ
නෑ බෑ සිම්පල් පිළිතුර. ඒ වගේ ප්‍රශ්න ලේසි නේද එක්ක දැන්. ඔව් නෑ
නෑ බෑ.
ඔව්
ආ මොබිටෙල් HS DBA මොඩම් එක තියෙන සිම් එකක් ෆෝන් එකකට දැම්මොත් එහෙනම් ෆෝන් එකේ අර කලින් මොඩම් එකේ ආපු ස්පීඩ් එකම එනවාද කියලා අහන HS DBA තියෙනවනම්
ආ ෆෝන් එකේ සපෝට් කරන ස්පීඩ් එක එනවා. ඒකෙන් ෆෝන් එකට සපෝට් කරන්න බල HSDB 3.6 නා 3.6 එල යනවා. හැබැයි බ්ලූටූත් වගේ සම්බන්ධ කරොත් දෙන්නේ නැහැ. USB කේබල් එක පාවිච්චි කරත් එනවා.
මොකක් කියලාද මේ මොඩම් මේ වැඩේටම හදලා තියෙන නිසා මේ සිග්නල් ස්ට්‍රෙන්ත් එක මේ වැඩියෙන් ගන්න හැම පුළුවන් නේ.
ෆෝන් එකේ ඉතින් කල්පනාත් පොඩ්ඩක් අඩු වෙන එක තමයි වෙන්නේ. ගොඩක් දුරට දුක වෙලා වැඩ ගන්න. මොකද ෆෝන් වල ට්‍රාන්ස්මීටර්ස් හදලා තියෙන්නේ ගොඩාක් කාලයක දිගට වැඩ කරන්න නෙමෙයි. රත් වෙනවා පොඩක් කූලින් ගැටලු එහෙම තියෙනවා නේ සදීප.
මන්න එච්චරම ඒකන ඒකට උත් කියන්න යන්නේ මේ සාමාන්‍යයෙන් දෙකේම පාවිච්චි කරන එකම චිප් සෙට් එක එකම චිප් ටික තමයි.
ඔව් ඒ වුණාට රත් වෙන පැත්තෙන් සාමාන්‍ය ෆෝන් රත් වෙන වැඩි නේ සදීප.
ෆෝන් එක රත් වෙනවා වැඩි කියලා කියන්නේ නම් ෆෝන් එකේ තවත් අර වෙනින් දේවල් වලටත් පවර් පාවිච්චි කරනවනේ. ඒවා හින්ද තමයි මන්න හිතන්නේ වැඩිපුරම ඔය ෆෝන් රත් වෙන්නේ. මොකද LCD එක වුණත් අපි LED දාලා පත්තු කරන LED වුණත් පොඩ්ඩක් හරි රත් වෙනවා මේ වැඩ කරනකොට.
හරි. එතකොට අපි එන කන්ක්ලූෂන් එක මොකක්ද? දෙකම වෙනසක් නැහැ කියන එකටද?
මගේ නම් අදහස එහෙමයි.
නෑ, එහෙමනම් එහෙම කියමු ඉතින්. මම නම් පෞද්ගලික දෙයක් අපි ගත්තා රත් වෙනවා කියලා. මම නම් ඉතින් ෆෝන් එක ටිකක්
ඕනට ෆෝන් රත්
වෙනවා. රත් වෙනවා කියන එක.
ඔව්. රත් වෙනවා කියන්නේ හොඳ නැහැ කියන එක තමයි මට නම් තියෙන චිප් වලට.
රත් වුණාම ඩක් ගාලා මොන හරි බැද ගත්තා නම් හරි රත් කරගත්තා නම්
හරි. නැත්නම් වතුර එක වගේ දාලා තිබ්බනම් හරි. ඔව්.
රංජන් අහනවා
සබ්ටයිටල් ෆයිල් එඩිට් කරන්න පුළුවන්.
ඔව් SSA වැනි එඩිට් කරන්න පුළුවන්ද කියලා.
රංජන් රාමනායක නෙමෙයි නේ.
අමාරු තමයි.
එයාගේ ෆිල්ම් වලට සබ්ටයිටල් දාන්න නම් දැන් ඊට වඩා දවා ගන්න.
රංජන.
ආ ඒක දැන් මිනිස්සුන්ට අපරාහස කරන්න එපා. මේ සබ්ටයිටල් ෆයිල් ඉතින් ඕන ටෙක්ස්ට් එඩිටර් එකකින් ඕපන් කරාම එඩිට් කරන්න පුළුවන්.
SRT ෆයිල් නම් පුළුවන් නේ. .sub කියලා එනවා ඉතින් බයිනරි ෆෝමැට් එකක් වගේ නේ තිල්ල.
.sub ද?
ඔව්.
ආ .sub නම් දන්නේ.
මෙයා කියලා තියෙන
.ssa.
.srt කියලා එන ෆයිල් නම් පුළුවන්
ටෙක්ස්ට් එඩිටර් එක
එඩිට් කරන්න පුළුවන්.
කොමන් ෆෝමැට් එක තමයි SRT.
ඔව් ඇත්තටම මේ ගැන මේ අපේ ගෲප් එකේ මොකක් හරි thread එකක් තිබුණා නේ සබ්ටයිටල් ගැන.
ඔව්.
ඔව් මේකයි මේකේ මොනවානේ සබ්ටයිටල් වර්ක්ෂොප් පරි මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් ගැන සඳහන් කරලා තිබුණා මේ සින්ක් කරන්න එඩිට් කරන්න බලුවන් කියලා. ඒක පොඩ්ඩක් හොයලා දාමුනේ පොස්ට් එක දානකොට.
ඔව්
ඊළඟට ගමගේ අහලා තිනවා මේ මෙමරි මැනේජ්මන්ට් ගැන සරල අවබෝධයක් ලැබෙන පරිදි පොඩි විස්තරයක් කරන්න කියලා. ස්වැපින්, කන්ටිනියස් මෙමරි ඇලෝකේෂන්, පේජින්, ඊට පස්සේ පේජ් ටේබල් එකේ ස්ට්‍රක්චර් එක, සෙග්මන්ටේෂන් මේවා ගැන.
ආර් ප්‍රශ්න.
ඔව් මේ ඔව් මෙමරි මැනේජ්මන්ට් ගැන මේ සතියේ පොඩක් පටන් ගමුද?
අම්මෝ සතියක් ගත උනේ.
ඔව් ඇත්තටම මාතෘ ගවන ලොකු අපි සරලව විස්තර කරොත් මේ 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 අහලා තියෙන එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරමු නේ එක එක ගැන. මේ
ඔව් මෙමරි මැනේජ්මන්ට් කියන්නේ මොකද්ද කියලා මුලින්ම කිව්වනම් ලේසි නේ.
ඔව් ඇත්තටම
මෙමරි මැනේජ්
මෙමරි මැනේජ්මන්ට් කියන්නේ ඇත්තටම මෙමරි කියන්නේ මේ නිකන් ඕනේ සිස්ටම් එකක තියෙන මේ ලිමිටඩ් රිසෝස් එකක්නේ. ඒක හරි විදිහට පාලනය කරන්න ඕන. ඒ පාලනය කරන්න කියන්නේ ඒක ඒ කියන්නේ ලිමිටඩ් රිසෝස් එක නිතරම තියෙන ලක්ෂණයක් තමයි මේ
කලමනාකරණය.
ඔව් ඒක 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 ආ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා ඒකට ඉල්ලුමක් තියෙනවා. එතකොට ඒ වෙලාවට ඒක පාලනය කරන්න ඕන හරි විදිහට. අන්න ඒක කරන විදිහ තමයි ඉතින්
ඉල්ලුමනො සැපයුමක් නේ. ඒක දැන් අර
මෙමරි මැනේජ්මන්ට් වලින් කරන්නේ ඉතින් ඔය සීමිත තියෙන මෙමරි එක ප්‍රොසෙස් වලට ඕන විදිහට පාලනය කරන එක තමයි.
ඔව් උදාහරණයක් ගමු අපි ඇප්ලිකේෂන් පහක් කරන්න වෙනවා.
මෙමරි මැනේජ්මන්ට් වලින් කරන්නේ මෙමරි මැනේජ්මන්ට් කරනවා.
ඔව් හරි මරු මරු මූ තමයි අර IDM එකේ ළමයිට උගන්වනවලු. ඉතින් ඕවා දැන් උගන්න. උදාහරණයක් ගමු අපේ කම්පියුටරේ 512 මෙමරි තියෙනවා. මගේ ඇප්ලිකේෂන්ස් පහක් තියෙනවා. ඇප්ලිකේෂන් පහෙන් හැමතිස්සෙම පහම එකපාර ගොඩක් කරලා පාවිච්චි වෙන්නේ නැහැනේ. උදාහරණයක් ගමු මම word open කරා word එක ලොකු ෆයිල් එකක් open කරා. එතෙන් මට 200 MB memory ඕන වුණා. ඒතකොට තව ඉතුරු වෙන්නේ මේ 300ක්. ඉතින් ওই 300 සමහරට OS එකට 50ක් ගිහිල්ලා තියෙයි. එතකොට එතනින් 250ක් තියෙනවා. ওই 250 අනිත් ඇප්ලිකේෂන් ටිකට ගිහිල්ලා තියෙනවා. එතකොට මම 6 වෙනි ඇප්ලිකේෂන් එකක් open කරනවා මේ එතකොට memory නැහැ. දෙන්න බෑනේ ඇප්ලිකේෂන්. එතකොට ගොඩක් කරන්නේ පේජින් කියන එක. පේජ් කියන්නේ සැප් ෆයිල් එකක් වගේ. සැප් ෆයිල් එක කියලා කියන්නේ ඇත්තනම මෙමරි එකක් වගේ හදාගත්ත hard disk එකේ තියෙන මෙමරි ෆයිල් එකක්. එතකොට මෙමරි මැනේජර්ගෙන් කරන්නේ අර ඇප්ලිකේෂන් පාවිච්චි වෙන්නේ නැති මොකක් හරි ඇප්ලිකේෂන් එකක් මෙමරියේ ඉන්න එකක් අර සැප් ෆයිල් එකට මාරු කරලා මගේ අර අලුතෙන් ඕපන් කරන ඇප්ලිකේෂන් එකට මෙමරි එක ඉඩක් දෙනවා. මේකට හේතුව තමයි මෙමරි, ඒ කියන්නේ චිප් පාවිච්චි කරලා ගන්න මෙමරි ගොඩක් වේගෙන් වැඩි. සැප්පෙක් කියලා කියන්නේ hard disk එකේ read write වෙලා එනකොට ඒක වේගය අඩුයි. එතකොට ඕ වගේ දේවල් කරනකොට තමයි මේ memory manager එකෙන් ගොඩක් කරාට මේ paging කියලා කියන්නේ. එතකොට memory allocate කරන ඒවා ඒ වගේ දේවල් කරන්නේ. ඊට අමතරව add කරන්න පුළුවන් සදීවටයි බුද්ධිකට.
ඔව් ඇත්තටම මේ වෙනස තමයි ගාලින් ඔය දෙකේ. ඒ කියන්නේ paging swapping කියන එකේ මේ paging කිව්වොත් ඇත්තටම අර memory segment එකක් යවනවා disk එකට යවනවා. ඊට පස්සේ ඒක ආයෝන වෙලාවට load කරනවා memory එකට. එවගෙන එක සැපින් වලදී කරන්නේ මේ ප්‍රොසෙස් එක මුළු ප්‍රොසෙස් එකක් පිටින්ම යවන එක, පේජ් කරන එක. මේ ඒක තමයි ඒ දෙකේ ලොකු වෙනසකට කියලා තියෙන්නේ. පේජින් කියන එක නිතරම වෙනවා. සැපින් කියන එක ඉතින් ඒ කියන්නේ ඒ මෙමරි මැනේජ් කරන විදිහට තමයි මේක තෝරගන්නේ.
ඔව් ඒ කියන්නේ ගොඩක් කරාට ඔය දැන් ගොඩක් අය කියන්නේ Windows 7 fast XP වලට වඩා වගේ ගොඩාක් වෙලාට මේ OS වල මේ ස්පීඩ් හදලා තියෙන මේ මෙමරි මැනේජ්මන්ට් ටිකක් ඉම්ප්‍රූව් කරලා. ඒ වගේම දැන් සමහරලාට මම නම් ගොඩක් වෙලාවට පරිගණකේ මට දැන් උදාහරණයක් ගත්තොත් මගේ මෙමරි පාවිච්චි වෙන්නේ 600 700 MB ඇවරේජ් එකක් නා. මගේ 1 GB වගේ තියෙනවා නම් මම ගොඩක් වෙලාවට කරන්නේ සැප් එක ඕෆ් කරනවා. එතකොට මගේ මැෂින් එකේ පේජින් වෙන්නේම නැහැ. පේජින් වෙන්නේ නැහැ කියලා කියන්නේ එතකොට ඇත්තටම hard disk එකේ ලියන්න කරන්න යන්නේ නැති හින්දා මගේ කම්පියුටර් ටික fast නෑ. හැබැයි මෙතෙන්දි disadvantages තියෙනවා. මට අර ලිමිට් එකට එහාට මෙමරි නැතුණත් ඒක ඇප්ලිකේෂන්ස් රන් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට error එකක් එනවා. මේ not enough memory කියලා ඔයගේ error එකක් එනවා. එතකොට හයිබනේට් වගේ ඒවා මට පාවිච්චි කරන්න බැරි වෙනවා. ඕ වගේ ගැටලු තමයි තියෙන්නේ.
ඒ වගේම මේ සෙග්මන්ටේෂන් ගැන අහලා තියෙනවා. දැන් මෙමරි සෙග්මන්ටේෂන් කියන්නේ ටෙක්නික් එකක් ඇතර මේ يعني ප්‍රොසෙසර් වලට මෙමරි ඇලෝකේට් කරනකොට එක එක ඒරියාස් ඇලෝකේට් කරනවා. ඇලෝකේට් කරලා ඒක අර මෙමරි ප්‍රොටෙක්ෂන් කියලා එකකුත් තියෙනවානේ. කියන්නේ ප්‍රොසෙස් එකකට මෙමරි එකේ මෙන්න මේ ටික තමයි ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් කියලා වෙන් කරලා දෙනවානේ. ඒ වෙන ප්‍රොසෙස් එකකට ඒ ඒරියා එක පාවිච්චි කරන්න. ඒක එක අතකට තියෙන්නේ අර අන්ලිමිටඩ් මෙමරි පාවිච්චි කරන එක වළක්වන්න ගන්න ටෙක්නික් එක මෙමරි ප්‍රොටෙක්ෂන් විදිහටත් හඳුන්වනවා ඒක. සෙග්මන්ටේෂන් කියන්නේ අන්න ඒ වගේ දෙයක්. ඒ කියන්නේ මෙමරි එකේ කොටස් වෙන වෙනම පාලනය කරන එක. ඒ වගේ මේ පේජ් ටේබල් එකේ ස්ට්‍රක්චර් එක අහලා තියෙනවා ඉතින්. ඒක නම් ඉතින් ගොඩක් විස්තර තියෙනවනේ. ඔක විකිපීඩියා වලත් තියෙන ඒ වගේ ඒවා නම් මේ සදීපත මොනවාරි දිනනද එකතු
කරන්නේ? නෑ මම දැන් බුද්ධික ඔක්කොම කරගුවා. ඉතින් page table වගේ ඒවා ඉතින් පොඩ්ඩක් ඇඳලවත් පෙන්වන්න වෙනවා.
මේක අනිවාර්යයෙන් ඉතින්
ඒක වෙන්නේ කියලා.
ඒකේ sequence එකක් තියෙනවා නේද? ඊට පස්සේ අර රීසන්ටලි යස් කරපු කරමකද ඩටි බිට් එක හරි මක්කර කියල මයි දැන කියන්නේ ගැන කවුන්් එකත්තියාගෙන ඉන්නවා කියීක්
ඇයි හර්ෂෝ මතක් කරන මේ එකස්ස
ඒවේ කියලා ඉති මේ වගේ ඇත්තට හොඳ දසනුත් සැරින් සැරේ කියරන්න තී ප්ලස් එකටත් මොන හරි ලියන්න කියෙන ගවරුවන් ලියනන්න හොඳ ඇත්තට වන
ඒ ඒකත් කාට දැන මට දැන්න පස් කරන්න
ඇ මේ මේ අයිති අර කම්පියුට ආකිටෙක්ච අරගම කියන මේ සබ්ජෙක් කරන කට්ටිය ඉතින් හැමදාම ඉගෙනගන්න ඕනේ
පොත හැබැයි සදීපට හොඳයි හැබැයි ඉතින් මේ සී ප්ලස් එකට ඔයගේ ආටිකල්ල ලියල් දුන්නන
මට කියා කියන්න පුළුවන් කවුරු හරි ටයිප් කරන් ඉන්නවා නම්
ඒක නම් දසුන් කරයි හැබැයි ඉතින් දසුන් මෙහෙමයි සාමාන්‍යයෙන් ආටිකල් එකක් ඕන නම් කියන්නේ මචං මේ හෙට මචං මට වචන 1500 ක ආටිකල් එකක් ලියලා දෙන්න
පුළුවන් නේද දෙකක් ඉදිරියට තියලා තමයි කියන්නේ
මේ මචං ටග් ගාලා මට 1000 රෑ කියන මේ මචං හෙට මේ ඇප්ලිකේ පබ්ලිෂ් කරනවා මට 10 ඉතරනකොට පුළුවන් මේ නමේ ටික මචං මේ පොඩ්ඩක් එකක් ඒ සබ්ජෙක්ට් එක ගැන එකක් ලියලා දෙන්න මචං 500ක් තිබ්බ නැති මචං කිව්වා මොනා කරන්නද ඉතින් අහන්න නැහැනේ ලියලා දෙනවා ඉතින් ඒ දසුන්ගේ වගේ ස්කිල්ස් තියෙන මිනිස්සුන්ගේ වැඩ ගන්න ස්කිල් දිල්ල නම් ඒ වෙලාවට ඔන්ලයින් එන්නේ නැහැ සතියක් විතර
බට්ටා තනින් Java ඉගෙන ගන්න හදනවාද ඉතින් මේ එයා අහනවා මේ ස්ටැටික් කී වර්ඩ් එකෙන් වෙන්නේ මොකද්ද කියලා මේ යාට තේරුම් ගන්න ටිකක් අමාරුයිලු අතට මේකෙන් වෙන්නේ මොකද්ද කියලා අහනවා මේ වගේ ප්‍රශ්න ඇහුවට කමක් නැද්ද කියලාත් අහන
කමන්නේ නේද අපි ටෙක් කතා කියන්නේ ඉතින් ඕනි දෙයක් අහන්න කියලා නේ තියෙන්නේ ටෙක්නිකල් කියන්නේ
ඔය ටෙක්නිකල් දේවල් ඕන දෙයක් අහන්න කොහම ආයේ අපේ ගෙදර මේමයි බලුකොක්ක දෙන්නෙක් ඉන්නවා මේ ඒව නම් අහන්න එපා
බලුකොක්කගේ ටෙක්නිකල් දෙයක්
නේ ඔව් බලුකොක්කගේ ටෙක්නිකල් කොහොම මතක් වුනේ මේකත් කියලෙමු මේ අලුත් ගැජට් එකක් ඇවිල්ලා තියෙනවා මේ ඒක බල්ලගේ කරේ ඉල්ලන්න තියෙන්නේ හර්ෂටත් මම ඇත්තටම බර්ත්ඩේ එකට ඒක අරන් දෙන්න ඉන්නේ ඒක මේ කියන්නේ මේ පපි ට්වීට් කියලා අපි ට්විට් එකෙන් වෙන්නේ මේ බල්ලා දඟල්නකොට උඩපයින්නකොට මේකේ මෝෂන් ඩිටෙක්ටර් එකකුයි මේ අර සවුන්ඩ් ඩිටෙක්ටර් එකකුයි තියෙනවලු. ඔව් බෙට්ටක් දැම්මොත් ගඳට ඒ වගේ එක තිල්ල හිමින් කියන්න ඕනේ නැහැ. ඒක හයිය කියන්නේ බල්ලෝ ඒක කරන මේ ගඳක් ඩිටෙක් කරන්න නැති එහෙමනම්. මේ ඒකේ ප්‍රී ප්‍රෝග්‍රෑම් කරපු ට්විට් 500ක් තියෙනවා. ඒක මේ කම්පියුටර් USB එකක් ගහන්න තියෙන්නේ. අර දෙක අතර වයර්ලස් තමයි කමියුනිකේෂන් එක තියෙන්නේ. ඉතින් මේවා වුණාම මේ අර කම්පියුටර් එක ඇප්ලිකේෂන් එක කරා ඔටෝමැටිකලි ට්විට් එකක් යවනවා. මේ ට්විටර් එකට අර 500න් සිලෙක් වෙච්චා.
ඉතින් මේ අපිට වදිනවා කාලින්ග් ස්ලීපින්.
ඔව්. කර්ණාගල මඩ ගහනවා නම් ගාන්ටේව හදාගෙන කරගෙන මයික් හදාගෙන කියන්න මේක ඇහෙන්නේ
නැහැ. ඒ ටෙක්නිකල් ප්‍රශ්නයක්.
ඔව් ඒකනේ. ඒක. ඒ වගේ දේවල් කරන්න නේ. ඒ වගේ පිළිවෙලට කරන්න නිකන් නෝන් ඩිදේට කරන්න එපා. මේ ඉතින් ඒ වගේ එකක් සෙට් කරගත්තම
අපිට
හර්ෂට වගේ ඉල්ලන්න තිබ්බා.
ඔව්. ඉතින් අතර ප්‍රශ්නට ගියොත්
ප්‍රශ්නෙට උත්තරේ ගියොත් නේ
ස්ටැටික් කීවර්ඩ් එක
මොකක්ද කවුරුත් ඒක ගැන කිසිම විමතියක්වත් පළ කරේ නැහැ මේ වගේ ගොන් එකක් හදලා තියෙනවා මේ වගේ දේකුත් තියෙනවා එච්චරයි
මේ ස්ටැටික් කීවර්ඩ් එකෙන් ඇතර වෙන්නේ මේ ජාවා හරි මොකක් හරි ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් මේ ලැන්ග්වේජ් එකක අපි ක්ලාස් එකක් හරි වේරියබල් එකක් හරි ඩිෆයින් කරාම මේ ක්ලාස් එකේ මෙතඩ් එකක් හරි ඩිෆයින් කරාම ඒක ඉන්ස්ටන්ස් එකක් හදලවන ඒ ඩේටා මෙම්බර් හරි මෙතඩ් එක හරි ඇක්සස් කරන්න. හැබැයි ස්ටැටික් කියන කීවර්ඩ් එකකින් ඒක මොඩිෆයි කරොත් එම ඒක අයිති වෙන්නේ මේ මුළු ක්ලාස් එකටම ඉන්ස්ටන්ස් එකට නෙමෙයි. ඒක තමයි තියෙන මේ ස්ටැටික් කියන කීවර්ඩ් එකකින් වෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු කා කියන ක්ලාස් එකේ කා කියලා ක්ලාස් එකක් තියෙනවා ඒක ස්ටාර්ට් කියලා මෙතඩ් එකක් තියෙනවා කියලා. ඒකෙදි දැන් අපි සාමාන්‍ය විදිහට නම් කරන්නේ කා කියන එකෙන් මයි කා හරි මොකක් හරි කියලා ඔබ්ජෙක්ට් එකක් හදලා ඒක ඩොට් ස්ටාර්ට් කියලා කෝල් කරනවා. එහෙම නැතුව ඒක ස්ටැටික් නම් ඒ මෙතඩ් එක කා ඩොට් ස්ටාර්ට් කියලා ගෙලින්ම කෝල් කරන්න පුළුවන්. ඒ වගේ තමයි සරල අදහස තියෙන්නේ ස්ටැටික් කියන මේ කීවර්ඩ් එකේ. ඒක ඉතින් කම්පයිලර් ලෙවල් එකට යනකොට ඒ කියන්නේ කම්පයිලර් එකේදී අන්තිමට මේ ඕක රන් වෙන වෙලාවට මේ ස්ටැටික් මෙම්බර්ස්ලාව මේ හීප් එකේ තියෙන විදිහත් වෙනස් අනිත් ඩේටා මෙම්බර්ස්ලට වැඩි. ඒක තමයි ඇත්තටම වෙන්නේ අන්තිමට ගියාම.
මේ chat room එකේ කෙනෙක් කියන බුද්ධි කර මේ පපි ට්විට් එකක් එහා ගෙදර ඇන්ටි ගෙත් එල්ලන්න ඕනේ කියන.
ඔව් මේ කලින් සදීපට අද පොඩ්ඩක් කලින් යන්න ඕන කියලා කියනවා.
ඒක හර්ෂට වගේ වැඩ තියෙනවද දැන්නේ?
මේ සදීප දැම්ම යනවද?
ඔව්. තව විනාඩි 5කින් විතර යනවා. අපිට කියලාත් ඉතින් වැඩ නැතුව නේ.
හරි හරි.
කතා කරන්න කතා කරන්න.
ඔව් තේරෙන්නේ වැඩක් නැහැ කියලා දී.
ඒක තමයි.
මේ එහෙනම් ඊළඟ එකට යමුද?
ඔව් ආයිද මේ බට්ටගේ ප්‍රශ්නෙට මේ පැහැදිලි කිරීමක් ඇති නේ. මේ ස්ටැටික් ගැන. මේ හොඳයි ඉතින් තනියම ඉගෙන ගන්න නේ.
අතරම ඉන්ටර්නෙට් එකෙන් මේ ඉගෙන ගන්න පුළුවන් ගොඩක් දේවල් නේ මන්ද වෙබ් ඩිසයින් ඩෙවලොප්මන්ට් ගැන මන් තනිකරම ඒ වගේ ඉගෙන ගත්තේ ඉන්ටර්නෙට් එකෙන් තමයි
අනිවාර්යයෙන් මමත් මොකක් හරි මෙතඩ් එකක් හොයන්න උනනම ડોකියුමන්ටේෂන් බලනට වඩා දැන් කරන්නේ Google ගහන ටග් ගාලා ඕනේක
මේ ඇත්තනම් අපි Google පන්සල් ටිකක් හදුවොත් මිනිස්සු වෙයිද
Google දේවල් ටික
හදුවා ටග් ගාලා
දෙයි
ටග් ගාලා සර්ච් කරලා බලන්න පුළුවන් මේක හරියද නැද්ද කියලා
Google නෝ තිබ්බනම් එහෙම අපි ඔෆිස් වල වැඩ කරලත් ඉවරයිද මන්ද?
ඉවරයි ඉවරයි.
ඔව්.
ඔය ඊළඟට මේ හර්ෂණ අහලා තියෙන ප්‍රශ්නය. මේ අහලා තින්නේ මේ ලෙවල් වලින් මේ යුනිවර්සිටි ඇඩ්මිෂන් කෝල්ස් සම්බන්ධයෙන් රජයේ විශ්වවිද්‍යාල අතරින් කම්පියුටින් ඉගෙන ගන්න හොඳ මොකද්ද කියලා අහලා තිනවා. විශේෂයෙන් මොරටුව IT UCSC මේ ගැන තමයි අහලා තින්නේ. ඇත්තටම මේ එයාට මෙහෙමයි දැන් IT ද කම්පියුටර් සයන්ස් ද කියලා මේකක් තියෙනවා නේ. කම්පියුටර් සයන්ස් කරනවා නම් ඉතින් වය නැතුව කියතේ මේ මොරටු IT ෆැකල්ටි එක නෙමේ මේ CSE යන්න කියලා. කම්පියුටර් සයන්ස් ඇන් ඉංජිනේරින් ෆැකල්ටියට යන්න පුළුවන් වුණොත් කම්පියුටර් සයන්ස් කරනවා නම් IT කරනවා නම් ඉතින් මොරටු IT ෆැකල්ටි එක UCSC හොඳයි.
ඇයි දෙයනේ බේරා?
ඔව්
පේරාල් කියන්න දෙන්නපා මේ
ඊළඟ
ගෑමක් තියෙනවා නංග
චතුරංග
පේරාවල් නම් මේ ඇත්තටම මේ ඉලෙක්ට්‍රොනික්ස් ගියත් පුළුවන් නේද මේ අන්තිම අවුරුද්දේ දෝනම් කම්පියුටර් සයන්ස් පැත්තට මාරු
චතුරංග හල් තියෙනවා මේ ෆ්‍රී හොස්ටින් වෙන සයිට් එක Joomla ඉන්ස්ටෝල් කරන්න කොහොමද කියලා ෆයිල් මැනේජර් වල පබ්ලික්
ඇත්තටම මේ ගොඩක් ප්‍රශ්න තියෙන්නේ ෆ්‍රී හෝස්ටින් දෙනයි Joomla සපෝට් කරන්න PHP MySQL ඒ ඔක්කොම තියෙනවද කියලා බලන්න ඕනේ. ඒ ටික බලලා තියනවනම් ඉතින් වෙන එකකින් ඉන්ස්ටෝල් කරනවා වගේම තමයි.
ඔව්. මේකේ මේ අර unzip කරනකොට වඩා zip ෆයිල් එක අප්ලෝඩ් කරලා කරන එක ලේසි නේ. එතනින් අනේ එක්ස්ට්‍රැක්ට් කරනවා නම් ලේසි ඒක ඉක්ම. ඔව් ඊට පස්සේ මේ අපේ මලින්ත කියලා මේ කෙනෙක් අහලා තියෙන ප්‍රශ්නයක්. කාමරයක දාලා තියෙන සබ් එක සද්දේ මේ එළියට එන එක නවත්තන්නේ කොහොමද කියලා.
ඔව් ඇත්තටම ඔය මලින්ත අපි දන්න මලින්ත කෙනෙක්. ඔය මලින්තට මේ ප්‍රශ්නේ තියෙන්නේ මේවයි. ඉස්සර ඔය මලින්තගේ මඩ ගහන්න බෑනේ. අර නෑ දැන් තරහයි. අපි නම් කෙලින් ප්‍රශ්නට මේ පුළුවන් මේ ගොඩක් කරලා සවුන්ඩ් ප්‍රූෆින් කරනවා නේ. ඒ කියන්නේ හැබැයි මේ මේ එකෝස්
තන් කාර තහන් ඉන්න එපා ගුණා එත්ලිසි
මේකෙදි ටිකක් දිග කතාව සාමාන්‍යයෙන් ගොඩක් අය තේරුම් ගන්න නැති දෙයක් තමයි මේ ඔඩියෝ පැත්තට ගියාම දැන් ගොඩක් අය ඉස්සෙල්ලා හිතුවා මේ ඇම්ප්ලිෆයර් වලින් ගොඩක් දියුණු කරන්න පුළුවන් ඒක කියලා සවුන්ඩ් ක්වොලිටි ඊටසේ ටිකක් කල් යනකොට තේරෙනවා මේ ගොඩක් කල වැරද්ද තියෙන ස්පීකර්ස් වල කියලා ඔව් ඉතින් ස්පීකර් ඩිසයින්ස් කියලා කියන්නේ ගොඩක් එකෝස්ටික් එක යන එක ඉතින් ගොඩක් වෙලාට මේ එකෝයික් ඒ කියන්නේ අපි ස්පීකර්ස් දෙකක් කඩේ අහලා ගෙනල්ලා ගෙදර අහලා බලනකොට වෙනසක් තියෙනවා. ඒක අනිවාර්යෙන් ස්පීකර්ස් දෙක තියෙන තැන, ඉන්න තැන, කාමරේ ප්‍රමාණය, ඒක එතකොට මේ ශබ්ද රිෆ්ලෙක්ට් වෙන විදි අඩුව සද්දේ ගොඩක් වෙනස්කම් වෙනවා. ඉතින් ඒක නිසා මේවට පුළුවන් අර මේ සවුන්ඩ් ප්‍රූෆින් කරන්න පුළුවන් මේ බිත්ති උනත්. ඒ වුණාට සවුන්ඩ් ප්‍රූෆින් කරනකොට මේවත් තියෙන එක එක විදියක් සමහරවිට හරියට සවුන්ඩ් ප්‍රූෆින් කරාම ඕන ෆ්‍රීකවෙන්සි කට් වෙන්න පුළුවන්. නැත්තම් බේස් වැඩි වෙන්න පුළුවන්. එතකොට මේවට බේස් ට්‍රැප්ස් කියලා වෙනම විදියයි හදන්න ඒවා තියෙනවා. ඉතින් මේක
බිත්තිවල ස්පොන්ජ් ගලවලා
එහෙම
කරනවනේ.
ඔක වෙනම මේ ඔක කරනා
ඉන්නවා. ඔව් කරනා ඉන්නවා. ඉතින් ගොඩක් වෙලාට මේ ගොඩක් අය ලංකාවේ නම් කරන්නේ මේ බිත්ති වටේට මර ස්පොන්ජ් ටිකක් අල්ලලා මේ මේක සවුන්ඩ් සීල් කරන එක. සවුන්ඩ් සීල් කරාම මේ ඒක මේ ඔඩියෝ ක්වොලිටි එක හරියටම ෆ්‍රීකවෙන්සි චෙක් කරලා කරන එකක් නෙමෙයි. හරියට කරනවා නම් ස්පීකර්ස් දෙක මේ සෙට් ස්පීකර්ස් සෙට් කරලා ඊළඟ පස්සේ ෆ්‍රීකවෙන්සි රෙස්පොන්ස් එක චෙක් කරලා බලන්න ඕනේ මේවා ෆේස් අවුට් එහෙම තියනවාද කියලා. ඊට ඇසි රිෆ්ලෙක්ට් වෙනවාද කියලා. ඉතින් ලේසියෙන්ම Tamanට ගෙදරදී ඉතින් අහල පාලට සද්ද හැන්න තියෙන්නම් කරන්න ඕනේ අඟල් එකමාරකක්වත් අඩු ගානේ ස්පොන්ජ් එකක් වටේට බිත්ති ටිකේ වටේටම අල්ලන්න ඕනේ.
ඔව්. එයා මේ දැන් නම් කරනවා කියන්නේ මේ ස්පීකර් උඩ වාඩි වෙලා ඉන්නවා ඉන්නකලු ඒක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි.
ස්පීකර්ස් වල මට ඉතින් කියන්න බලුවන් ලොකු ලොකු ඒවා තියෙනවා. එකක් තමයි මේ සම එක එක ෆ්‍රීකවෙන්සිස් තමයි මේ දුර යන්නේ. සමහර හොඳ ඇම්ප්ලිෆයර් වල එහෙම තියෙනවා නයිට් මෝඩ් කියලා. මේ නයිට් දැන් නයිට් මෝඩ් එක එහෙම ඔන් කරාම ගොඩක් වෙලාට වෙන්නේ මේ අර එක එක ෆ්‍රීකවෙන්සිස් තියෙන ලෝ ෆ්‍රීකවෙන්සිස් තමයි ගොඩක් දුරට සමහරලා ට්‍රැවල් වෙන්නේ. මේ ලෝ ෆ්‍රීකවෙන්සිස් වල අපිට නොතේරෙන විදිහට කට් කරනවා. එහෙම නැත්නම් කරන්න බලලා මෑඩ සබ් එකේ වොලියුම් එක පොඩ්ඩක් අඩු කරලා ස්පීකර්ස් වල වොලියුම් එක සෙට් කරගන්න පුළුවන්. නැත්නම් සබ් එක ස්පන්ජ් වලින් වහන්න පුළුවන් වටේට කව කරන්න.
හරි අකාරව කරනවා නම් අර බිත්ති දෙකක් තියලා ඒ මැදට රෙජි ෆෝම් වගේ දෙයක් දාලා එහෙම ගියක් හදන්න වෙනව
නේ. හැබැයි ඔයිට වඩා ලේසිම ක්‍රමේ තමයි හෙඩ්ෆෝන් දෙයක් ගන්න.
ඔව් ඒක තමයි මහත් කියන්නේ.
ඒක ඕනේ දන්න සද්දින්
දාලා තමයි කරන්නේ දවස.
ඒක තමයි කරන් තියෙන්නේ සාමාන්‍යයෙන් මම වුණත් ගෙදර. හැබැයි
හැබැයි එතකොට අර මේ ඩාන්ස් කරන්න අමාරුයි නේ.
ඔව් ඩාන්ස් කරන්න අමාරුයි. එලාට ඉතින් සින්දුව කීකේ තමයි ඩාන්ස් කරන්නේ.
එතකොට හැබැයි ආයි සවුන්ඩ් කරන්න මොකද මිනිහා කියන ගහන් ඉන්න බෑනේ.
ඔව් සබ් වල ඉතින් ප්‍රශ්නේ එකයි සමහරලාට ඉකලයිසර් එකක් වගේ අහනවනේ සින්දු අහන කොට අන්තිම කොනේ තියෙන ඒ කියන්නේ 20 හර්ට්ස් 30 40 වගේ තියෙන හර්ට්ස් වල ඉකලයිසර් එකේ පල්ලෙහාට මැද්දන ගොඩක් වෙලාට මේක අඩු වෙනවා. බේස් වලට කෙලවෙන්නේ අන්තිම හරිය යනකොට මේ චික් ජරා වචන පාවිච්චි කරන්න බා හර්ෂ. ඇත්තටම අර දෙවියගේ රේඩියෝ වැඩසටහන ගම වා බොයිටඩ මේ හොඳට මේ හැදෙන්න ඕන වගේ බස් හැසිරීමක් නෙමෙයි. ඔව් සැලෙනවා. මේ ඉතින් අර ඒ වගේ පොඩ්ඩක් ෆ්‍රීකවෙන්සි මං කියන්නේ පල්ලේ හැඩම කරන්න නෙමෙයි පොඩ්ඩක් අඩු කළ අඩු කර කර දුරට ගිහිල්ලා බලන්න. ආයි දුරට ගිහිල්ලා බලන්නකෝ මට ආයි මතක් වුණා මේ ඒ කාලේ තිබ්බා මේ මං කියන්නේ මේ 7-8 වසර ඉන්නකොට ලොකු ප්‍රශ්න තමයි මේ ස්පීකර් හදුවම බේසෙන්නේ නැති එක. එක සැරයක් කොහෙද දින සබ්වූපර් එකක් කොපි කරලා ස්පීකර් දෙකක් දාලා හැදුවා සබ් එකක් මායාලයකයි. හදලා මේක අර ඒගොල්ලන්ගේ එයා දැන් කාමරේ එයාට කාමරේ උනේ ඒගොල්ලන්ගේ කලින් කුස්සිය. එතකොට මේ අර ස්ලැබ් එකක් දාපු එකක් තිබ්බා මෙහෙම අර කුස්සිය ස්ලැබ් දාන්න අර මේවා තියන්. ඔව් ඒක මේ ස්ලැබ් එක ඇතුළට සබ් එක දැම්මම මාර් බේස් එකක් එනවා. දැන් ස්ලැබ් එකෙන් එළියට ගත්තාම බේස් තියා නිකන් අර නිකන් ළඟින් එන බේස් එකක් අදින්න. ඉතින් දැන් කරන්නේ ගදෙන්නත් එක සබ් එක මේ දාලා මේක ඇතුළට යනවා දැන් ගේ වටේට බේස් හොඳට එනවා. ආලපාලේ උට බේස් ඇන්න ඕන. අතන අපිට බේස් ඇවුන්න නැතුන අද දවස් වල පැත්තෙන් නෑ. එළියට බේස් ඇන්න ඕන.
ඒකේ ඇතුළේ අමාරුවෙන් ඉන්නවා එළියට ඇන්න සද්ද.
ඔව්. ඒව ගැල්ලා ඊට පස්සේ ඉතින් දවසක් අපි දෙන්න කර වැඩේ. දැන් අර ඉස්සර ඇම්ප්ලිෆයර් එක ඉතින් ගන්න සල්ලි නෑනේ. අර ඉස්සර තිබ්බා ලාභම වොට්සි ඇම්ප්ලිෆයර් එක නම් STK 4191 කියන එක. මේ 4191 එකේ ස්පීකර් ප්‍රොටෙක්ෂන් සහ ලෝඩ් ප්‍රොටෙක්ෂන් නැහැ. ඒ කාලේ තේ ඔය ඇත්තට තේරුන්නේ නැහැ. දවසක් එනකොට ඈතට යනවා දැන් කොච්චර දුරට සබ් එක ඇහෙනවද කියලා බලන්න එනකොට මේ දුමක් වෙනවා කාමරේ දොරටෙන් බල්ලට අර 4191 වල තියෙන ප්‍රශ්නයක් තමයි මේ මොකක්hari ඕලෝඩ් එකක් එච්ච ගාම වෙන්නේ අර පවර් අවුට්පුට් ට්‍රාන්සිස්ටර්ස් දෙක ෂෝට් වෙන එක. ෂෝට් වෙච්ච ගාම මේකේ ඩ්‍රයිව් කරන්න තියෙන්නේ 36 4 amp විතර මේ පවර් සප්ලයි එක. එතකොට කෙලින්ම ස්පීකර්ස් දෙකට එනවා වෝල්ට් 40-50ක් විතර ආපු ගමන් අර ඇතුලේ තියෙන කොයිල් එක ඒ කාලේ අර ටිකක් හොඳ ස්පීකර්ස් පාවිච්චි කරා මේ කොයිල් එක එන්නේ ඇලුමිනියම් මේකක් උඩ. ඒ කොයිල් එක කෝන් එකනොත් කඩාගෙන ඉස්සරහට ඇවිල්ලා එහා පැත්තෙන් එළියට තියෙනවා. ඉතින් ඒ වගේ තමයි STK 4191 වල කාලේ. ඉතින් ඕවා තමයි ස්පීකර්.
සමහරු කලයේමත් දාගෙන ඉන්නවනේ
ස්පීකර්. ඔව් ඇත්තටම කලයේ ප්‍රශ්නේ තියෙන බුද්ධික කලයේ ඇවිල්ලා දැන් සාමාන්‍ය ස්පීකර් එකකට ගොඩක් අර කියුබික් ෆීඩ් ගානකට ගාන්න තියෙනවනේ ගොඩක් කරලා සද්ද හොඳ වෙනවා. ඒ කැනර් බොක්ස් එක ලොකු වුණාම දැන් ඔය දෙකක් තියෙනවනේ ස්පීකර් හදනකොට. එකක් තමයි අර එයා වෙන්ට් එකක් දාලා හදන එක සහ සීල්ඩ් බොක්ස් කියන එක. සීල්ඩ් බොක්ස් කියන එක ගොඩක් වෙලාට මේ සද්දේ ෆ්‍රීකවෙන්සි හදන්න ලේසි. නමුත් අර ඔ මේ බේස් පෝට් එකක් දාලා හදනවා කියලා කියන්නේ අපේ ලංකාවේ කට්ටිය ම කරොත් නම් හරි මමාරේ. මොකද මේ ෆ්‍රීකවෙන්සි රෙස්පොන්ස් හදාගන්න. ඒක තමයි ප්‍රශ්න. ඊළඟ ප්‍රශ්නේ උනේ අන්තිමට අද කතා කරේ වෙන එකක් කිව්වේ වෙන එකක්.
මේ ඊළඟට අහලා තින්නේ සහන් අහලා තින්නේ මේ එයා Windows 7 RC වලින් වැඩ කරාලු. දැන් ඒක දවස් 5ලුකින් expire වෙන්න. මේ එයා computer
හැබැයි මේ වැඩ දරන දාන ලෝක
expire වෙලා දැන් වෙලා ඇතුන. ආගේ call of
duty කවරියව දන්නවනම් කියන්න.
දාලා තිනවලු E කියන drive එකට.
ඒ තාම expire වෙලා නැහැ නේ කලින්. තව දවස් 5 දුවෙත් තියෙනවනේ.
මේ ඒත් මේ Call of Duty ඉවර කරේ නැහැලු. දැන් එයාගේ PC එක ෆෝමැට් කරොත් ඒකේ එයාගේ ආව මිෂන්ස් නැති වේද? ඒ ෆයිල් සේව් කල්ල වෙනම ආපහු රෙස්ටෝ කරගන්න පුළුවන්
පුළුවන් නේ තිල්න ගේම් ෆයිල් ස්ටික් කොපි කරන්න පුළුවන් ප්‍රොෆයිල් එකේ
නේද ඔව් දැන් ගොඩ වෙලාවට කාලින්ද
එහෙම කරපුවම එයා ඒ අර කලින් දාපු කී එක මායි දාන්න වෙනවා නැත්නම් රීසෙට් වෙයි ඒක පොඩ්ඩක් බලන්න
ඔව් ඒ සමහර ගේම්ස් වල එහෙම වෙනවා නේ මේක ඇත්තටම මේ ගොඩක් වෙලාවට දැන් මේ තියෙන හරි සර ඉස්සර නම් තිබ්බේ මේ සේව් ගේම්ස් මේ හුඟක් වෙලාවට ඒ ගේම් ෆෝල්ඩර් ගේමනේ දැන් නම් තියෙන්නේ මං හිතන්නේ මයි ડોකියුමන්ට්ස් වල නේ
user profile වල ගොඩක් වෙලාවට තියෙනවා.
ඔව් my documents වල මේ my games වල සමහරට තියෙ මේ save folder එකක් මේ මේකට හැදිලා. මේ හුඟක් games වල මේ ක්‍රමය තමයි use කරන්නේ මේ my documents වලම තමයි save කරන්නේ. game save files
සාමාන්‍යයෙන් profile එක copy කරගත්තා නම් හරිය දැන් windows 7 නම් c drive එකේ users කියලා directory එකක් තියෙනවා. ඒ users directory එකම copy කරගත්තා නම් ගොඩක් වෙලාවට ඕන කරන හැම දෙයක්ම මේකේ copy වෙලා යනවා නේද ඉතින්.
ඔව්.
ඊළඟ ප්‍රශ්නේ දයාලන් අහලා දෙන්නේ. එයාගේ මේ ලැප්ටොප් එකේ Wi-Fi දිනවල ඒකේ network search කරනකොට එයා ඉන්න building එකේ දින network 15ක් විතර පෙන්වනවලු. එයාන්නේ මේ ඒකෙන් බැටරි ඉක්මනට discharge වෙනවද කියලා. ඒ network ගොඩක් search කරනකොට එයාගේ network එක විතරක් පෙන්න එක හදාගන්නේ කොහොමද කියලා තහනවා. ඒතරම් මේ network අර ලිස්ට් එක කියන එක නම් නවත්වන්න බලන්න නේ අර forget this network හරි මක් හරි එහෙම මට මතක විදිහට එකක් තියෙනවා මේ
Apple වල තියෙන
නෑ නෑ මේ දැන් ප්‍රශ්නේ බලාගත්තේ මේ ලැප්ටොප් එකේ පුළුවන් මේ network කර ලිස්ට් එකේ මේ connect වෙන්න එපා කියලා යාට කියන්න පුළුවන් control panel එකේ ගිහිල්ලා wireless networks වලට ගිහිල්ලා මේ wireless network වලින් forget this network හරි never connect to this හරි නැත්නම් only connect to this network කියලා යාට select කරලා තියන්න පුළුවන් ලිස්ට් එකක් ඒ අර අනිත් network එකට connect වෙන්න එපා කියලා.
ඒ දෙක කරා නම් හරි. ඒකට යාට කරදරයක් වෙන්නේ
නැහැ නේ. මම SMS වලහල් දෙන Windows 7 වල Bluetooth dongle වැඩ කරන්නේ නැත්තේ ඇයි කියලා.
කවුද
කියන්නේ? මම හිතන්නේ යාගාව තියෙන එකේ මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති. මේ හැබැයි driver එක හොයාගන්න පුළුවන් නේ.
ගොඩක් වෙලාවට මේ Bluetooth ගොඩාක් ඒවා Windows 7 වල by default detect කරනවා.
අලුත්ම එකක් නොවුනොත් එහෙම නේ ටෙක් කරනවා
ඉන්ටර්නෙට් එකට කනෙක් කරලා බලලා ට්‍රයි කරලා
නේද කරන්නේ නැහැ කියලා සමහරවිට එයාගේ චයිනීස් ෆෝන් ටැප් වගේ තිබිලා එහෙම වැඩ කරන්නේ
නැහැ අපි කතා කරන්නේ Bluetooth dongle සහ Windows 7 ගැන චයිනීස් ෆෝන් ටැප් මෙතෙන්ට ආ ගොයින්
නේ dongle එක වැඩ කරන්නේ නැහැ කියන්නේ එයා ෆෝන් එකක් එක්ක වැඩ කරන්නේ නැද්දන්නේ
හානේ හර්ෂටත් තිබේ ඒකත් වෙන්න බලන්නේ
ඔව් මේ එහෙමද දන්නේ නැහැ ප්‍රශ්නේ පැහැදිලි කරොත් එහෙම ඒක තමයි මේ ඩොංගල් එක ඩිටෙක් කළා අනිත් මේ අර පෙයා කරන්න යන ඩිවයිස් එක යවුලද්ද දන්නෙත් නැහැ. මොකද එහෙනම් විස්තර කරලා ඇහුවොත් එහෙනම් ප්‍රශ්නේ තව උත්තරයක් දෙන්න පුළුවන් වෙයි. මේ රජිත අහලා තියෙන ප්‍රශ්නයක්. මම හිතන්නේ මේකට උත්තර හම්බුණා ගෲප් එකේදී නේ. ආ මේ අර පිට්ගින් වල මේ සිංහල වැඩ කරන්නේ නැහැ කියලා. මේ කාලින්ගගේ බ්ලොග් එකක් තියලා මේ ලින්ක් එකක් දාලා තියුණා.
ඔව් ඒකට නේ. කාලාන්තරයකට පෙර ලියපු එකක්. පිට්ගින් පාවිච්චි කරපු කාලේ. ඒක ඒක තාමත් තියෙන ප්‍රශ්නයක් බලන් යවනේ. ඒක ලින්ක් එකක් දාමුනේ.
දාමු. ඊළඟට මේ මදුරන් ගහලා තිනවා manual proxy configuration Firefox වල මගින් proxy server එකක් පාවිච්චි කිරීමෙන් security ප්‍රශ්න ඇති වෙනවද කියලා.
අනුන්ගේ පාවිච්චි කරත් නම් security ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.
ඔව් දන්නේ නැති proxy server එකක් දැම්ම තියෙනවා ඔයාගේ request ඔක්කොම route වෙන්නේ ඒක හරහා. එතකොට ඉතින් password අල්ලගන්නේ plain password ගෙවුවොත් එහෙම ඉතින් ඔය හැමදේම වෙන්න පුළුවන් නේ.
ගොඩක්
ඒ ඊළඟට නලින් අහලා තිනවා මේ ඊමේල් වැයීමට හා කියවීමට SMTP POP3 IMAP වැනි ප්‍රොටෝකෝල් වලට අමතරව TCP/IP වැනි ප්‍රොටෝකෝල් භාවිත වෙනවද ඒ කෙසේද කියලා.
ඕ හෝ හෝ TCP/IP කියන්නේ communication protocol එක. ඒක උඩ දුවන එකක් තමයි POP3 සහ SMTP කියන්නේ.
ඔව්. ඒත් POP SMTP IMAP HTTP FTP ඔය හැම දැක්ම මේ ඇප්ලිකේෂන් ලේයර් එකේ යන ප්‍රොටෝකෝල්.
ඔව් ඒ කියන්නේ මේ කමියුනිකේෂන් ලේයර් ප්‍රොටෝකෝල් එකක් නෙමෙයි.
ඔව් TCP/IP කියන්නේ කමියුනිකේෂන් මොඩල් එක. ඒකෙදි මේ ඊට කියන්නේ ඇප්ලිකේෂන් ලේයර් එක උඩම ලේයර් එකේ තියෙන ප්‍රොටෝකෝල්ස් තමයි ඔය හැම දෙයක්ම. ඒකින්ද TCP/IP උඩ තමයි ඔවා ක්‍රියාත්මක වෙන්නේ. මේ එකම SMTP සර්වර් සහ POP3 සර්වර් වල කාර්යභාරය මොකද්ද කියලාද?
කලින් වැඩසටහන කතා කරා ඒක ලින්ක්
එකට. ඔව් කතා කරා මේ ඊළඟට Google SMTP සර්වර් එකකින් Yahoo email address එකකින් email එවන්න පුළුවන්ද කියලා.
පුළුවන්. එහෙමනම් ඔයා Yahoo Google එකේ control panel එකට ගිහිල්ලා තියෙනවා add another email කියලා. ඒකට ගිහිල්ලා ඔයාගේ Yahoo එක දාලා Yahoo එක verify කරගත්තාම ඒ කියන්නේ Google එක add කරාම Google එකේ Yahoo එකට mail එකක් එනවා. ඒ mail එක ගිහිල්ලා approve කරලා ඒ approve කරාම ඒ account එකට add වෙනවා. ඊට පස්සේ from එක එයාට Yahoo එක දාලා යවන්න පුළුවන්. හැබැයි
ඒත් ලැබෙයි Yahoo වෙනවානේ.
අහු වෙනවා කියන්නේ ඉතින් දන්න කෙනා දන්නවා මේක ආවේ මේ Gmail Google එකෙන් කියලා. Google ලාත් දන්නවා ආ තමයි යහුවේ කියලා කම්ප්ලේන් එකක් කරොත් එහෙම. මේ ඉතින් ඒක හොර වැඩ කරන්න නෙමෙයි තමන්ට අර ලේසි පහසුවට වැඩන්න ඒක කරන්න පුළුවන්.
ඊළඟට ජගත් අහලා තිනවා මේ power stabilizer තියනවාද කියලා. එයා පාවිච්චි කරනවලු 9000 BTU එයා කන්ඩිෂන් එකක්. ඒකට එයා හිතන විදිහට 3 kilovolt ඉඳලා 5 kVA එකක් ඇතිවෙලු ස්ටෙබ්ලයිසර් එක මේ අයි ටෙක්නොලොජිස් ළඟ තියලත් ඒගොල්ලෝ ළඟදී ඒක හදන එක නවත්තලා දිනවා කියලා දිනවා. එයාට මොකක් හරි මොඩල් එකක් ගැන කියන්න පුළුවන් දානවා ලංකාවේ ගන්න පුළුවන්.
ඔව් හැබැයි මේ මේ වගේ ලොකු රේන්ජ් යනවා නම් මේවා ගොඩක් ඉලෙක්ට්‍රොනික වලට වඩා මේ මේ මෙකනිකල් මේ ස්ටෙබ්ලයිසර්ස් තියෙනවා. ඒවා තමයි සාමාන්‍ය මේ ගොඩක් වොට් ගාන ටෙම්පරේචර් යනවා නම් ඉලෙක්ට්‍රොනික වලට වඩා තියෙන්නේ. ඒවා නම් ටයිටර් ස්ටෝර්ස් එකේ මම දැකලා තියෙන බුද්ධික තියෙනවා.
හැබැයි මිලනම් බැලුවනම් හරිනේ එයාන මේ මුළු ගෙදරටම හරියන විදිහට මේ ස්ටෙබ්ලයිසර් එකක් ගන්න පුළුවන්ද
කියලා. හැබැයි ඉතින් ඔයාට ගෙදරටම කියලා කියන්නේ ලොකු ට්‍රාන්ස්ෆෝමර් එකක් ඕනේ නෝ මේක. ඒ කියන්නේ
ඒකේ ඉතින් පවර් කන්සම්ප්ෂන් එක ගන්නව තමයි
ගෙදර. ඒකට එතකොට ඔයාට හොඳම වැඩේ තමයි එහෙම උනොත් එහෙම මේ තමන් එකක් හදාගන්න එක. AVR එකක් දාලා ටිකක් අමාරු වැඩක්. එහෙම උනොත් ඔයාට ඕන ෆිල්ටර් ගල්ලා ආයි ඕන නම් මේ බෑකප් පවර් එකකටත් අරගෙන මේක ඔයාට රීජෙනරේට් වෙන විදිහට හදාගන්න පුළුවන් නේ බුද්ධික. එච්චර එහෙම මහන්සි වෙනවද? මගේ නම් පෞද්ගලික මතය තමයි චරම කරන්න ඕනේ නෑ කියන එකනේ බුද්ධි.
ඒ කියන්නේ මේ ස්ටෙබ්ලයිසර් එකකින් කරන වැඩේ ඉතින් මේ ස්මූත් කරන එකනේ. ඒකෙදී
මේ ස්ටෙබ්ලයිසර් එකක් වුණත් වෝල්ටේජ් ඩිෆරන්ස් එකක් වුණාම ඒක චේන්ජ් වෙන්න යම් කිසි කාල මට්ටමක් යනවා. ඉතින් ඒක ගොඩක් ලාට ඇප්ලිකේ ඒ කියන්නේ කනෙක්ට් කරලා තියෙන ඩිවයිස් එකට තේරෙනවා වෝල්ටේජ් ඩිෆරන්ස් එකක් වුණා කියලා.
එහෙම මේ දැන් තියෙන කන්සියුමර් ඩිවයිස් ගොඩක් ඒවා ඕකට ඉතින් ඔරොත්තු දෙන්න තමයි තියෙන්නේ. අර ෆ්‍රිජ් වගේ දේවල් වලට විතරක් මේ ඒ කියන්නේ ප්‍රොටෙක්ට් කරන්න ඕනේව තියෙනවනේ. ඒ වගේ දේවල් වලට විතරක් පොඩ්ඩක් දාලා තිබුණා නේද?
ඔව්. හැබැයි ඕගලගේ දැන් ගොඩක් ස්පයික් වෙනවා නම් කරන්ට් එකේ අඩු වැඩි වැඩි වෙනවා ගොඩක් වෙනවා නම් ස්ටෙබ්ලයිසර් එක දැමත් මේකෙත් රිලේ ටක් ටුක් ටක් ටක් ගාලා අල්ලනකොට මේ ඩිෆරන්සස් උනත් ෆ්‍රිජ් එකට තේරෙනවා. ඉතින් ඒකට ගොඩක් වෙලාට කරන්න ඕනේ පොඩ්ඩක් අර ලොකු කැපසිටර් එකක් හයි කරන්න පුළුවන් නම් පොඩ්ඩක් වෙලාට අර මේක ස්මූත් වෙන ගතිය වෙනවා. ටීවී ඒ වගේ අලුත් ඉලෙක්ට්‍රොනික උපකරණ ගොඩක් ඒවා පවර් සප්ලයි එකේ තියෙන ඉලෙක්ට්‍රොනික පවර් සප්ලයි එක. මේ වැට නම් ওই ඩිෆරන්ස් එක තේරෙන්නේ නැහැ.
ඊළඟට මේ රජිත ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ මේක ටෙක් කතා වලට අදාළ නැහැ වගේ කියලා තමයි අහලා තියෙන්නේ. රුපියල් 5000කට වගේ ගානකට ලංකාවේ ගන්න පුළුවන් 3G ෆෝන් එකක් පුළුවන් 3G තියෙන Sony Ericsson ෆෝන් එක. 15000කට වගේ.
15000කට K800 වගේ එකක් ගන්න පුළුවන් නේ. අපෝ බුල. කැන් ඩු.
18යි 4 වගේ.
පුළුවන් නේ හර්ෂ.
ෂෙහන් අහනවා Google DNS සහ Open DNS භාවිත කරගෙන ලැබෙන වාසි මොනවාද කියලා. අපි සාමාන්‍යයෙන් භාවිත කරන DNS සර්වර් වලට වඩා එහි තියෙන වෙනස මොනවාද කියලා අහනවා.
මුද ප්‍රශ්නය.
DNS සර්වර් එක ඇත්තනම් පාවිච්චි කරන්නේ ඩොමේන් ටුනේ IP රෙසලූෂන් එක කරගන්න තමයි. ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නය තමයි ලංකාවේ ගොඩක් ISP ලගේ මේ DNS සර්වර් අල ඒ
කියන්නේ
අප්ඩේට් වෙන්නේ නැහැ, රිසෝල් වෙන්නේ නැහැ. මගේ නම් පෞද්ගලික මතය තමයි ප්‍රයිමරි DNS එක හැටියට හැමතිස්සෙම ISP එක DNS එක පාවිච්චි කරන්න. සෙකන්ඩරි DNS හැටියට Google ලගේ එකක් පාවිච්චි කරන්න. ඊළඟට DNS එක හැටියට Open DNS එකේ පාවිච්චි කරන්න. ISP එක ගොඩක් ලැඩ දෙනවා නම් ISP එක ISP DNS එක මැද්දට දාලා Google DNS වගේ එකක් ඉස්සරහට දාන්න. මේවෙන් වාසියක් නම් ඇත්තන තමන්ට වෙන්නේ ඉතින් අර DNS failure එකක් අඩු කරගන්න පුළුවන් එක තමයි. මොකද Google අර වගේ හැබැයි ඉතින් එක දෙයක් වෙනවා පොඩ්ඩක් web page response time එක පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. මොකද Google DNS වල response එන්න සමහරවිට millisecond 150 200ක් විතර යන්න පුළුවන්. ඒත් ඒ වුණාට ISP එක DNS එක ගොඩක් ලා millisecond 60 30ට වඩා අඩුවෙන් තමයි ලැබෙන්නේ. ඉතින් එතකොට අර response time එක පොඩ්ඩක් අර web page එක load වෙන්න website found කියලා එන්න ටිකක් වෙලා යනවා.
ඉතින් ඒක කලින් අපි මේ දැන් සාමාන්‍ය bookmark එහෙම දාගනිද්දී අපි හිතමු Facebook කියලා. Facebook එකේ server එකක IP එකක් මේ bookmark එක විදිහට දාගත්තොත් නම් fast වෙයි.
බුක්මාක් එකක දිහට IP එකක් දාගත්තොත් පාස් වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් බුක්මාක් එක තිබට IP උනාට මේ Facebook වගේ සයිට් වල තියෙන ප්‍රශ්න තමයි මේ වගේ ගොඩක් වෙලාට ওই IP එක අපිට පේන්නන්නේ මේගොල්ලන්ගේ load balancing IP එක
නිසා. ඒක සර්වර් වලින් ඉන්නේ.
ඔව් ඒක නිසා ඉතින් එක IP එකක් දාගෙන
ඉන්න
IP එක තේරුමක් වෙන්නේ නැහැ.
ඒකයි මේ shared hosting කරන දැනක වගේ නම් IP එක දාලා බැරි
වෙනවා. ආව් shared hosting උනත් දැන් ගොඩක් වෙලාට අර මේ shared hosting වල වෙන්නේ common IP එකක් තියෙන්නේ DNS resolution එකේ. ඒ කියන්නේ ඇත්තටම domain header එක බලලා තමයි මේගොල්ලෝ අවශ්‍ය host එකට Apache එකෙන් යොමු කරන්නේ HTTP header එක බලලා. ඉතින් එතකොට IP එක දාගන්න හිටියත් වැඩ කරන්නේ නැහැ.
අනිත් එක කලින් මේ ඕපන් DNS පාවිච්චි කිරීම විශේෂ වාසියක් තියෙනවා. අර අපි account එකක් හදලා ඒක අපේ network එක IP එක register කරගත්තොත් එතනට අපිට පුළුවන් අර restriction DNS level එකේදී කරන්න පහසුකමක් දෙනවා.
ඔව්. හැබැයි එතකොට එක දෙයක් දැනගන්න නම් Tamanට static IP එකක් තියෙනවා.
ඔව්. Static IP එකක් තියෙනවා නම් පුළුවන්.
ඔව්. අශාන් නහන ඔයා desktop එකේ task bar එකේ icon වැඩි වුණොත් එහෙම computer එකේ speed එක වෙනට බලපෑමක් වෙනවද කියලා?
Task bar එකේ icon වැඩි වෙනා කියන්නේ application start එක application ගොඩක් start වෙන application ගොඩක් start වෙන කියන්නේ computer speed එක අඩු වෙනවා.
ඔව්.
desktop එකේ ඒක නම් හැබැයි එච්චරම සම්බන්ධයක් නැහැ ඒකනේ. ඒක නිකන් folder view එකක් වගේ ගන්න desktop එක කියන්නේ. මේ හැබැයි ඉතින් ඒක එයාලා දෙන limit එකක් තියනවාද කියලා. එහෙම කවුරුත් limit එක ගන්නම් කියලා නැහැ. මේ මෙච්චරයි තියෙන්න ඕන කියලා.
ඔව්.
අපි desktop එක පිරීලා මේ
ඊට එහාට ගියව දැකලා තියෙන සම්පූර්ණයෙන් පිරීලා
තියෙනවා. ඔව්. මගේ නම් ඉතින් ඔක්කොම ටික desktop එකේ තියෙන්නේ. මේ ඒ වුණාට අර මං task bar එකේ නම් මං කවදාවත් එක ඇප්ලිකේෂන් එකක්වත් ඔටෝ ස්ටාර්ට් නම් දෙන්නේ නැහැ. මේක නිකන් ස්ටාර්ට් වෙන්නේ කියලා මැෂින් එක මං අඩු ගන්නේ chat IM එකක්, ඒ කියන්නේ Google Talk, Skype වගේ එකක් අ ස්ටාර්ට් වෙන්නේ කියලා කියන්නේ. මොකද
ස්ටාර්ට්අප් එකේ
ස්ටාර්ට්අප් ටයිම් එක ඇඩියන මට ඕනේ ලාට ඉදරයි මං ඒ ටික ඕපන් කරගන්නේ. ඉතින් ඒක නිසා හැමතිස්සෙම මේ ඔය ගොඩක් වෙලාට දුවනවා තමයි Google මේ මොකද WinApp agent දුවන disable කරලා දාන WinZip පාවිච්චි කරන WinZip agent දුවන disable කරලා දාන
updates යනවා Adobe
Adobe update disable කරලා දාන ඊට
පස්සේ quick start
දෙන disable කරලා දාන්න. ඒ වෙනහෙන් මහාම තේරුමක් නැති දේවල්.
ඊට පස්සේ video camera එහෙම තියෙනවා නම් ඒව අර applications load වෙනවා. ඒ වගේ තමයි command ඒවා තියෙන්නේ. ඔක්කොම disable කර දැම්ම නම් ලොකු speed එකක් ගන්න පුළුවන් නේ.
දසුන් මේ chat එක මතක් කරන ළඟදී Facebook එකට යන ප්‍රමාණය Google වලට වඩා වැඩි වුණා නේද කියලා. ඔව් මේ statistics කියන්නේ ඇමරිකාව තුල. හැබැයි ඉතින් අර ප්‍රශ්නෙලා තියෙන ලංකාවේ නම් ගොඩක් අය Facebook යන්නේ Google ගිහිල්ලානේ Facebook කියලා search කළා. ඒක නිසා
මේ tech කතා site එකටත් එන්නේ අපි
ගොඩක් අය tech කතා කියලා search
කළා. Google search කළා තමයි එන්නේ
tech කතා. ඔව් මේ ඒත් විතර නේද මේ single blog reader එකට එන්නේ single blogs කියලා search කළා තමයි එන්නේ.
ඔව් ඒක හොඳ වැඩි ගන්න techkatha.com කියලා search කළා තමයි ආයි එන්නේ.
ඔව්.
command එක delete කරමු යන්නේ.
ඔව්. පොරදු වෙච්ච
එක. Chrome දාගත්තා නම් තවත් ලේසි නේ. කෙලින්ම address bar එක ගහන්න තියෙන්නේ.
ඔව්.
හැබැයි මේ ඒකත් හුඟක් අය පාවිච්චි කරන්නේ නැහැ වගේ නේ.
ඒක ගොඩක් අය දන්නේ
නැහැ.
ඔව්. මම හරි අමාරුයෙන් අපේ office එක ගොඩක් කට්ටියට ඒක පුරුදු කරා.
ඔව්. Google site එකටම ගිහිල්ලා
තමයි ගිහිල්ලා
අනිත් එක අර Firefox එකේ අර FastFox කියන මේ extension එක දාගත්ත නම් ඒ features ගොඩක් එනවා.
ඔව්.
ඒක search කරන්න.
එතකම channel ලහල් දෙන Windows Vista සහ 7 එක යන ready booster කියන එකෙන් ඇත්තටම computer එකේ performance වැඩි වෙනවද කියලා.
ඔව් ඉස්සෙල්ලා අපි කතා කරා memory ගැන paging වෙනවා වගේ hard disk එකේ. එතකොට ready boost කියලා කියන්නේ සාමාන්‍යයෙන් memory ඔය ගොඩක් හොඳ flash drive නම් hard disk එකට වඩා speed කියලා තමයි පිළිගන්නේ. එතකොට ready boost එකේ වෙන්නේ paging file එක hard එකේ තියන්න නැතුව මේ flash drive එක වගේ එකකට ගන්නවා. එතකොට පොඩි යම්කිසි improvement එකක් තියෙනවා.
ඔව් ඒක Windows Microsoft ලනන් claim කරනවා ඒක ගොඩක් features තියෙනවා එහෙම කියලා නේ.
ඒ කියන්නේ flash drive එක වේගවත් වෙන තරමට Tamanට ලැබෙන performance වැඩි.
ඊළඟට සහන
තව දෙයක් ඒක කියන්න බුද්ධික මේ එම් ප්‍රොෆමන්ස් වැඩි වෙන මේ මෙමරි අඩුවෙන් දින අයටයි මෙමරි ගොඩක් තියෙනවා නම්
අර 4GB මෙමරි දීලා ඕකත් ගහ ගන්න එක
තේරුවන්නේ 2GB වලට වඩා මෙමරි ඔව් 2GB වලට වඩා වැඩි මෙමරි තියෙනවා නම් ඇත්තටම මේක අවශ්‍ය වෙන්නේ
නැහැ ඔව් එයා කිය අහනවා මේ සහන් අහනවා මේ ටොරන්ට් භාවිතා කරලා තමන්ගේ ෆයිල් වෙන යාළුවන්ක එක්ක වගේ හොමාරු කරගන්න පුළුවන්ද කියලා. හැබැයි මේ ටොරන්ට් කියන ටෙක්නොලොජි එකට අර peer to peer වගේ එකක් මේ يعني torrent තමන්ට යාළුවෙක් එක්ක හොමාර කරගන්න torrent වලට වඩා හොඳ මේ ටෙක්නොලොජි තියෙනවා නේ.
ඔව් අර වැටෙන පෙට්ටිය.
ඔව්
ඒ වගේ පොළ.
Dropbox එක තමයි ලේසිම වැඩේ. dropbox.com getdropbox.com එකට ගියා නම් මේ පොඩි software එකක් තියෙනවා ඒක download කරලා ඒක යාළුවටත් දාගන්න කියලා. ඒකේ folder එකක් share කරලා මේ
ඒක
නැතිකර දාන්න විතරයි
තියෙන්නේ. ඔව් නැති වුණත් upload එකක් එහෙමත් කරන්න බලන සාමාන්‍ය ෆයිල් එකක් නන ලොකු එකක් නම්
ඔව් නැත්නම් use edit වගේ site තියෙනවනේ.
ඔව් නැත්නම් sky drive තියෙනවා මේ Microsoft ලාගේ.
ඔව්
ඒකයි මේ torrent වල concept එක ගන්නවා නම් ඉතින් එහෙම private sharing කරනවා නම් අපිට tracker එකක් තියෙන්න ඕනේ torrent. එහෙමනම් අපි restrict කරපු tracker එකක් තියෙන්න ඕන මේ users ලාට මේ IP වලට විතරයි දෙන්නේ කියලා.
ඔව් torrent එක ඒක සෑහෙන කරදර වැඩන්නේ.
ඔව්
ඊට වඩා ලේසි මේ Dropbox හරි නැත්නම් ෆයිල් එක කෙලිම කොහෙට හරි upload කරලා යවන එක.
ඔව් අනිත් එක මේ WinRAR වගේ වගේම පුළුවන් ලොකු ෆයිල් එකක් ඕන නම් පොඩි පොඩි ෆයිල්ස් වලට හද කඩන්න එහෙම කරලා යවන්නත් පුළුවන් ඊට පස්සේ මේ ඊමේල් වලින් යවනවා නම් ලොකුම ෆයිල් එකක් නම් අර වගේ කරන්න පුළුවන් වෙන software එකකින්.
ඔව්
ඒවගේ මේ ඊළඟට
එකක් අහලා තියෙනවා මේ 40GB pen එකක් තියෙනවලු. ඒකට data දැම්මහම corrupt වෙනවලු. ඒකේ 40 කිව්වට 40 නැහැලු. ඉතින් මේ ඒකේ පාවිච්චි කරන්න පුළුවන් gigabyte ගන්න හොයාගන්න පුළුවන්ද කියලා අහනවා.
ඔක ගොඩක් අය 256 වගේ තමයි ඇත්තේ MB.
මේකට ඇත්තටම ටූල් එකක් දාලා මේ දනික අපේ දනික ලියපුව මේ බ්ලොග් පෝස්ට් එකක තිබුණා. මේ ළඟදී දාලා මොකක් හරි ටූල් එකක් යා මේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් වල කැපැසිටි එක චෙක් කරන එක. අපි ඒකට ලින්ක් කරමු නේද? දාන කොට.
ඔව්. දනිකට දැන් දෙක තුනම අපි ලින්ක් කරන්න තියනවා නේ.
ඔව්.
ඊය සතියේත් එකක් තියෙනවා PayPal ගැන.
මෙයා මහල් තියෙන මේ සිංහල බ්ලොග් වලට ඇඩ්සෙන්ස් දාන එක සාර්ථක වලටද කියලා.
නැත. ඇඩ්සෙන්ස් සිංහල වලට දෙන්නේ නැත.
ඔව්.
අසාර්ථකයි.
ඊළඟ ප්‍රශ්නයක් තිබ්බා ඒකේ. කෝ.
ඊළඟට මේ Facebook වල යාගේ යාළුවෙක් එක් සති දෙකක් විතර යාව යාළුවා වැඩ් කරගෙන හිටියලු. එකපාරටම යාගේ Facebook account එකට එක්ක තියෙන සම්බන්ධය නැති වුණාලු. ඊට පස්සේ යාළුවාගේ Facebook account එකට ගියාම ඒක expire කියලා එනවලු. මොකද දහනව අවුල.
මම දන්නවා ඒක deactivate කරලා නේද?
Deactivate කරලා නේද account එක.
අපෙන් SMS වලින් අහලා තියෙන ප්‍රශ්නයක් මේ Dreambox කියනකෙන් පුළුවන්ද කියලා මේ TV channel බලන්න pay කරන play කරලා මේ බලන්න තියෙන TV channel බලන්න පුළුවන්ද කියලා අහනවා Dreambox.
ඕ Dreambox කියලා කියන්නේ මේ ඇත්තනම මේ satellite receiver එකක්. ඒකේ ඇතුලේ දුවන්නේ Linux. එතකොට මෙයා අහන්නේ මේ horror pay channel හොරෙන් බලන්නනේ. එතකොට මේ Dreambox පාවිච්චි කරන අය කරන එකක් තමයි මේ card sharing කියන එක.
කියන්නේ decoder
එක. ඔව් ඒ කියන්නේ සාමාන්‍යයෙන් pay for view ඒ කියන්නේ satellite TV වලින් බලන්න නම් ඒක ගොඩක් වෙලාට broadcast කරන්න මේ pay channel encrypt කරලා encrypt කරපෙක decrypt කරන්න නම් ඒගොල්ලෝ දෙන smart card එක ඕනේ. ඉතින් ගොඩක් අය කරන්නේ එක්කෙනෙක් මේ card එක සල්ලි දීලා අරගෙන අනිත් පැත්ත එක මේක බෙදා ගන්නවා. ඉතින් ගොඩක් වෙලාට එයා සල්ලි ගන්නවා මේගොල්ලන්ගේ පොඩි ගාණක් මේ channel බලනකොට. එතකොට card sharing network එකක් කාගේ හරි එකක් මෙයා හොයා ගන්න ඕනේ මේ card එක තියෙන. ගොඩක් වෙලාට තියෙනවා. ඒගොල්ලන්ට යම් කිසි මුදලක් ගෙවන්න වෙනවා මේ කාඩ් ෂෙයරින් නෙට්වර්ක් එකට කනෙක් වෙන්න. කනෙක් වෙලා ඉතින් යාටත් අරක දාගෙන ඉන්ටර්නෙට් සම්බන්ධයක් කොයි වෙලේ තියෙන්න ඕනේ. තව දෙයක් තමයි මේ කාඩ් ෂෙයරින් නෙට්වර්ක් කරලා තියෙන්නේ මේ කාඩ් ඒ කියන්නේ කීස් අප්ඩේට් වෙන්න සමහරලාට අර කාඩ් එක හරියට ඩවුන් වුණොත් ඉන්ටර්නෙට් ගියොත් නම් පේන්නේ නැහැ. ඒකට අර පැත්තේ කී එක අප්ඩේට් වෙන දවස් ගණන් සමහරලා ඩවුන් වෙලා තියෙනවා. ඉතින් ඔය වගේ ගොඩක් ගැටලු මුණ දිලා තමයි ඉතින් හොරෙන් බලන නම් බලන්නේ. ඊටට ඉතින් හොඳයි සල්ලි දීලා බලන එක කරදරයක් නැතුව බලන්න පුළුවන්. ආසාවට කරනවා නම් ඉතින් අර වගේ කාඩ් ෂෙයරින් කවුරර එක්කෙනෙක් හොයාගෙන යාට සල්ලි එයත් සල්ලි ගන්නවා මේව දෙනවට. අර ගන්නට වඩා අඩුවෙන් අම්බු වෙන්නේ. උනාට ගොඩක් channels එයා දෙනවා සමහරලාට අර එක provider කෙනෙක්ට ගෙවන ගන්නට provider දෙන්නේ 3 දෙනෙක්ගේ channels මේගොල්ලෝ දෙනවා. ඉතින් මේක නීති විරෝධී වැඩක්.
ගරන්ට් කරන්නත් බෑ.
ගරන්ට් කරන්නත් බෑ. ඉතින් ඒක තමන්ගේ කැමැත්ත අනුව තමයි.
කසුන් අහනවා කලින් මේ ටීගෝ ගැන අලුත් විස්තර දන්නවද කියලා මේ අර අලුතෙන් රීබ්‍රෑන්ඩ් කළා එහෙම තියෙනවා.
ටීගෝ එක වෙන company සල්ලි දීලා ගත්තා. ආ 3G ටෙස්ටිං එකවල දැන් ගොඩක් කල් ඉඳන් කරනවා HSDP වලට සමහර පැතිවල තියෙනවා.
SLT එකකින් ADSL speed වැඩි කරනවා කියලා කතාවක් තියෙනවා.
තියෙන එකෙත් නැතිනේ තාම මොකද්ද වැඩි කරන්නේ?
ඔව් ඒක තමයි.
ඉලක්කම් නැති වැඩි කරා ඒගොල්ලෝ තෙන්නේ.
තියෙන එක හරියට හදාගත්ත නම් හුඟක් හොඳයිනේ.
ඔව් ඕක ගැන කතා කරලා තේරුම් ගන්න.
මේ ප්‍රශ්න දෙයක් ඉවරයි වගේ නේ.
ආ ඉවරද?
ඔව් පැය ගහමාරක් ගියා බෑනේ.
ආ එහෙමද? මම වෙලා වෙලා නෑ වෙලා දනම් බලනවා. අද නෑ.
එකයි විනාඩි 20ක් වගේ නේ.
ආ එහෙනම් ඉතින් හොඳයි නේ.
හොඳයි නේ.
ඔව්. 1:27ක් ගිහලා තියෙනවා. එහෙනම් අද නවත්තුමනේ. වෙන මොකුත් කියන්න දේවල් තියෙනවා?
වෙන ඇත්තටම කියන්න දෙයක් නැහැ. ඉතින් ලබන සතිය ඊළඟ සතිය ලබන සතිය වෙනකොට මේ
තෑගි වෙදන වැඩේ
තෑගි දීපුවාට සමහරට ලබන සතියේදී තෑගි හම්බෙන්නේ නැහැ නේ. ලබන සතිය අගදී වගේ.
ඔව්. ඒ කියන්නේ අපි වීකෙන්ඩ් එකේ නම් බැරි වෙයි මේ වීකෙන්ඩ් එකේ නේ. අපි බලමු දවසක් දාගන්න මේ වෙලින්ටර්නත් සෙට් කරගෙන නේ.
ඔව්.
එහෙනම් අපි
ඊගෙන කට්ටියට සුබපැතුම්.
ඔව් එහෙනම් අද කට්ටිය කට්ටලා
නැති කට්ටියට සුබපැතුම්.
සුබපැතුම් අපි ඊළඟට දිගෙන් දිගට මොනවා මොනවා හරි දෙන්න බලන්න ඉතින් ඔයගලන්ට. එහෙනම්
ඔව් එහෙනම් කට්ටියට බොහොම ස්තුතියි ආගෙන හිටියත් නේ.
සුබ රාත්‍රියක්.
ඔව්
සුබ රාත්‍රියක්.
සුබ රාත්‍රියක්.
සුබ සතියක්.